ඉතකලින් ඉවර කරපු කාණ්ඩ ටික මතක් කරගෙන යමු බලන්න. ඉතකලින් මුලින්ම
නාම
කාණ්ඩේ අපිට දැන් අද පටන් ගන්න තියෙන්නේ ආඛ්‍යාත කාණ්ඩය. ආඛ්‍යාත කියන එකේ තේරුම මොකද්ද සුබත් ගන්නද? ආඛ්‍යාත කියන එකේ තේරුම ක්‍රියාව. ක්‍රියාවේ ආඛ්‍යාතය වෙනසක් නැහැ. අපි කලින් කියලා තියෙනවා. මොන ජීවාශු ක්‍රියාවේ ආඛ්‍යාතී වෙනස මොකක්ද? ආඛ්‍යාතී කියන්නේ මොකක්ද? ක්‍රියං ආචිත්තති ඉති ආඛ්‍යාතං කියලා අපි නියුක්තිය කියනකොට ක්‍රියාව ප්‍රකාශ කරන පදේ තමයි ආඛ්‍යාතය. ඒක ආඛ්‍යාතය කියලා කියන්නේ ක්‍රියා වර්ග වලින් එකක් විතරයි. හරින් අපි කියලා කියනවා. ආඛ්‍යාත ක්‍රියා, හිතක ක්‍රියා, නේපාතික ක්‍රියා. මේ විදිහේ ක්‍රියා වර්ග තුනක් අතරින් එක ක්‍රියා වර්ගයක් තමයි ආඛ්‍යාත ක්‍රියා කියලා කියන්නේ. ඒක ක්‍රියාවක කටයුත්ත ඒක කරන්න පුළුවන් ආඛ්‍යාතයකින් කරන්න පුළුවන්. ඇතැම් තැනක නිපාතයකින් කරන්න පුළුවන්. ඇතැම් තැනකදී හිතකේකම ක්‍රියාවේ කටයුත්ත කරනවා. පැහැදිලි. ඒක ක්‍රියාව ප්‍රකාශ කරන පද වර්ගයක් තමයි ආඛ්‍යාත පද කියලා කියන්නේ. ඒක අපි කලින් කියලා තියෙන නිසා අහු වැඩි විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඒත් එක්කම මේ ක්‍රියාපදයක් හැදෙන්නේ කොහොමද කියන එක අපි කලින් කතා කළා මතක තියෙන මුල්ම දවස්වල. අපව මතක් කරගමු ක්‍රියාපදයේ කොටස් ටික ඉස්සරහට එන්න පුළුවන් නේද තව? කොහොමද හැදෙන්නේ ක්‍රියාපදයක්? හැදෙති කොටස් විදිහට අපි ලින්ක් කරගත්තා. උපසර්ගය නිරේණ ධාතුව
විකරණ
ඉදිරි කිරීම විකරණ ත්‍ප්පය ඉදිරි කිරීම ආඛ්‍යාත ත්‍ප්පය රෝක තමයි ක්‍රියාපදයක ඒ හැකැස් අපි ඔවා කරන්න කතා කරනවා. එතකොට මේ මෙන්න මේ කොටසට ආඛ්‍යාත ත්‍ප්පය හැර ඉතිරි කොටස් ටිකේකට උඩට අපි නමක් කිව්වා අංගය කියලා. තේ අංගයට ආඛ්‍යාත ත්‍ප්පය එකතු වෙලා තමයි ආඛ්‍යාත පදේ හැදෙන්නේ. හැදෙන්නේ. එතකොට ඒක උදාහරණයක් අපි ගත්තොත් උග්ගච්ඡති උපසර්ගය අපි දෙන්න වෙන එකක් ගන්න. උපසංකමති. එතකොට එතන උප උපසර්ගය ගැන සං උපසර්ගය කියන උපසර්ග දෙකක් තියෙනවා. උපසර්ග එකට වෙලියක් එකතු වෙන්න පුළුවන්. උප උපසර්ගය ගැන සං උපසර්ගය මේ දෙකම උපසර්ග. ඊට පස්සේ ධාතුව කමු ධාතුව. කමු ධාතුව. ඊට පස්සේ විකරණ ත්‍ප්පය අයන්. ආඛ්‍යාත ත්‍ප්පය ති. එහෙදි වෙන්නේ. ඊට පස්සේ මෙතනදි බලද වෙන්නේ මේකේ මේක උපසං කියලා හිතනවා. උපසං ධන කමු කියන එකේ අල්මයන්න වෙන් වෙලා උයන්න ලොප් වෙලා මේ අයන්නත් එක්ක එකතු වෙනවා. ඊපස්සේ ඒ විදිහට එකතු වෙනවා. දැන් ඉතින් උපසං කමති ඒ නැති වෙදි තමයි අපට කමන්නේ. එහෙදිදී නේද? ඒකට මේ කියන්න බෑ නේද?
නිත්‍ය කියන්නේ
නේද? එහෙදිදී ඒකට උපසං කමු කියන තැන මේ උයන්න ලොප් වෙලා අයන්න එකතු වෙලා ති ඒකට මෙතන විකරණ ප්‍රත්‍ය තමයි අයන්න. මේකෙදි විකරණ ප්‍රත්‍ය. එහෙදි එතකොට උපසර්ග දෙකක් එකතු වෙලා තියෙනවා. හරි. එතකොට උපසංකමති කියලා වචන හද. එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ ආඛ්‍යාත පදයක් හැදෙද්දී මෙන්න මේ කිලිවෙලට මේ කොටස් ටික එකතු වෙලා තමයි ආඛ්‍යාත පදයක් හැදෙන්නේ. අපි කලින් ඒව ගැන කතා කළා මුලදීම නේ. මතක ඇති. එතකොට ඒ කාරණාව ඒ නිසා ඉතින් මතක තියාගන්න මෙන්න මේ අංග ටිකේ එකතු වෙන තමයි මේ කරුණු ටිකේ එකතු වෙන තමයි ආඛ්‍යාත පදයක් හැදෙන්නේ. එතකොට මෙන්න මේ විකරණ ත්‍ප්පය ත්‍ප්පයේ විදිහට යෙදෙන්න පුළුවන් ප්‍රත්‍ය කීපයක් තියෙනවා. ඒවා වර්ග විදිහට නම් හතකට බෙදලා තියෙනවා. අන්න ඒ වර්ග හත අනුව තමයි මේ ධාතු වර්ග හතකට බෙදලා තියෙන්නේ. මොනවද මේ ධාතු අපි වර කියනවා ධාතු ඝන කියලා. මොනවද මේ ධාතු ඝන? චන්දුමනාපක් කියන්නේ වරන්
ගුවාදී.
ඔව් ගුවාදී ඝනයේ විකරණ ප්‍රත්‍ය විදියට අපි ගන්නවා
අයන්න.
ඊට පස්සේ තව එක ඝනයක් කියමු බලන්න. ගෞතමන්ත සහයක්ම තියෙනවා. උදාදී කියන්නේ විකරණ ප්‍රත්‍ය. ඒකන්නේ සායම ධාතු ගණේ විතර මින් නිග්‍රහිත පූර්ව අයන්න රුදි කියලා තියෙන එක රුන්ධති කියලා පදේ හැදෙනවා බිඳුවක් මුල් ස්වරයට පස්සේ බිඳුවක් එකතු වෙනවා අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා එතකොට මේ විදිහට ඒ එකතු වෙන විකරණ ප්‍රත්‍ය විදිහට එකතු වෙන ඒ ප්‍රත්‍යංගයේ වෙනස්කම අනුව අපි මේ ධාතු වර්ග ප්‍රධාන හතරකට බෙදුවා. ඒවට තමයි අපි නම් දුන්නේ භුවාදී ගණය. ඒකේ තේරුම භූ කියන ධාතුව මුල් කොට ඇති භූ ධාතුවෙන් පටන් ගන්න ධාතු ගණය. ඒ නිසා භූ ආදී කියන එක භුවාදී කියලා හදාගන්නවා. එතකොට මේ විදිහට පුරාදී, රුදාදී, ස්වාදී, දිවාදී ඔය විදිහට අපි කතා කරගෙන යනවා. විතරට ඒවා එකින් එක විස්තර කරගන්න. එතකොට අපි දැන් මුලින්ම කතා කරන්න යන්නේ වැඩිපුරම ධාතු අඩංගු වෙන ධාතු ගණය. තමයි භූ ආදී ධාතු ගණය. ඒ නිසා අපි මේ භූ ආදී ධාතු ගණය තමයි මුලින්ම කතා කරන්න යන්නේ. එතකොට මේ භූ ආදී ධාතු ගණයේ විකරණ ප්‍රත්‍ය විදියට යෙදෙන්නේ මොකක්ද? අයන්. ඒකත් මතක තියාගෙන අපි හදාගෙන යමු. මුලින්ම එතකොට උඩින් දාගන්න එක හොඳයි. භුවාදී ධාතු ගණය වරහන් ඇතුලේ ආ විකරණය. එතකොට ඒකේ විකරණය විදිහට අයන්න යෙදෙන නිසා අපි ආ විකරණය කියලා වරහන් ඇතුලේ දාගන්න. ඒ දාගෙන පද හදාගෙන යන්න යන්නේ. එතකොට දැන් මේ ක්‍රියාපදයක් හදද්දී ක්‍රියාපදයක් කොටස් වලට වෙන් කර ගන්නවා මේ විදිහට හැදෙන ක්‍රියාපදේ මෙන්න මේ ආඛ්‍යාත ප්‍රත්‍යේ වෙනස්කම් අනුව ඊට දැන් අපි මේ ධාතු ගණ හතකට බෙදනවායි කිව්වා ඒ බෙදෙන්නේ විකරණ ප්‍රත්‍යේ වෙනස්කම් අනුව කියලා කියවනේ ඊට පස්සේ මේ ආඛ්‍යාත ප්‍රත්‍යේ වෙනස්කම් අනුව අපි මේක තවත් කොටස් වලට බෙදා ගන්නවා ඒ තමයි ප්‍රධාන විදියට කාල තුනකට බෙදෙනවා මේක කියන්න ඕන නැහැනේ ඒ කාල තුන අපු අනු කොටස් වලට බෙදিলা පාලි භාෂාවේ කාල කීයක් තියෙනවද කාල කියන්නේ ආඛ්‍යාත විභක්ති කියලා අපි කියන්නේ කීයක් තියෙද සුභද්‍රානන්දය ආඛ්‍යාත විභක්ති කීයකට බෙදෙනවා 6යි
8යි
ඔව් ආඛ්‍යාත විභක්ති 8යි එතකොට ඒවට අපි කියනවා වර්තමාන කියලා කියන්නේ වර්තමාන කාලය ප්‍රකාශ කරන ඒවටත් කියන්නේ විභක්ති කියලා. ආඛ්‍යාත විභක්ති. ඒ කියන්නේ වර්තමාන කාලයේ ප්‍රකාශ කරන විභක්ති தත්ය. ඒකට මේ වර්තමාන කාලයේ ප්‍රකාශ කරන සියලු විභක්ති தත්ය කීයක් තියෙනවද? 8යි.
8යි. නෑ
නෑ. 12යි. ඒ 12 අපි අභව කාණ්ඩ දෙකකට බෙදාගත්තා. කෙටිම මත තියාගත්තොත් අපි එකක් ලියාගමු. නේද? එතන දීමු බලන්න කවුරු හරි එක්කෙනෙක් දෙන්න. තේජනන්දස් මහත්මයාට මේක ලියන්න බලන්න. ආඛ්‍යාත තත්ති 12. ළමාන්. එතන මේක වින් කරමු. එතකොට දැන් අපි එතකොට ඒ විදිහට හැදෙන ආඛ්‍යාත පදේ අපි මොන ආඛ්‍යාත පදයේද වාක්‍යයේ යොදන්නේ කියලා තීරණය කරන්නේ කොහොමද? ආඛ්‍යාත පදේ දැන් අපි ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කතා කළානේ. ටී අන්ති සීත නීම කියලා. පචති පචාන්ති පචති පචත පචාමි පචාමි. එතකොට ඒ හයින් කෝකද අපි දාන්නේ කියලා කොහොමද තීරණය කරගන්නේ ගෞතම වංශාසී? ඒ ඕන එකක් ඕන විදිහට ගන්න පුළුවන්. ඔව්, වාක්‍යයේ තියෙන උත්පදයේ අනුව තමයි අපි තීරණය කරන්නේ මොන ආඛ්‍යාත තත්ත්වයද අපි දාන්නේ කියන එක. කොහොමද ඒක තීරණය වෙන්නේ විමල ජීවාසන්? උත්පදයේ කොහොම තිබුණොත්ද තී දාන්නේ, කොහොම තිබුණොත්ද අන්ති දාන්නේ?
තී දාන්නේ
මොන එක වචන? උත්තම පුරුෂය එක වචන තිබ්බොත් එහෙම කියන්න ඕනේ නැත්නම් ඒක වචන කියවුවොත් එතකොට දැන් ඒ ප්‍රථම පුරුෂ ඒකවචනයි කියලා කිව්වනේ. ඒ විදිහට එන්න පුළුවන් උත්ත පද මොනවද? අපි ඉතින් අනිත් පැත්තට කියාගන්නේ උත්තම පුරුෂ ඒකවචන විදිහට එන්න පුළුවන් පාලි භාෂාවෙන් නම් පාලි භාෂාවේ එන්න පුළුවන් වචනේ මොකද? භාන්ති පදේ විතරද? වෙන මොකොත් එන්න බැරිද? දැන් උත්තම පුරුෂ ඒක වචන පදයක් විදියට
අහන්න
අහන්න ඉතින් දැන් මේක තව එකක් කියන්න ඕන. හරි, එතකොට උත්තම පුරුෂ බහුවචනයක් විදිහට එන්න පුළුවන් පද සියම බලන්න සිංහලෙ
සාවිදෝති
සමිතිය තමයි. අපි තව එකක් පාලි භාෂාව
මනම
තව එකක්
මුච්ච
තව එකක් කියනවා පාලි භාෂාව එතකොට මම අපි එමුකෝ මම උයමි කියලා කොහොමද කියන්නේ? අහම් පචා අපි උයමු. ඔබ මේ තැනකදී මෙන්න මේ පදයෙන් එකතු වෙන්න ඕන. මෙතන මේ සිංහල කොටස මේ යටින් තියෙන්නේ. ඔන මේ පාලි භාෂාවේ මේ අපි දැනට මේ පැත්ත අමතක කරගමු. මේ 6. ඔබ දැනට අපි මේ 6 දන්නවා. ඔබ මෙන්න මේ පද 6 අපි එකතු කරලා ඒ හදාගන්න විදිය තමයි දැන් කතා කරගෙන යන්න යන්නේ. පී අන්ති තීත්‍ර මීම පචති. එතකොට පච ධාතුවට පච කියලා කියන්නේ කිසිම අර්ථයේ යෙදෙන ධාතුවක්. එතකොට මේ ධාතුවට අපි මුලට අපි කිව්වා උපසර්ගයක්. ඊට පස්සේ ධාතුව විකරණ తත්ත්වය එහෙමයි එකතු වෙන්නේ කියලා. එතකොට මේකේ උපසර්ගයක් කියෙන්නේ නැහැ. ඊට පස්සේ ධාතුව පච අපි හල් කරලම ගමු. පදේ පද හදද්දී මේ අන්තය අයින් කරනවා සූත්‍රයෙන්. එනිසා ඒක අයින් කරලා විකරණ ප්‍රත්‍ය අයන්න ආඛ්‍යාත ප්‍රත්‍ය තී අපි අරගෙන පදේ හදා ගන්නවා. පචති එතකොට මෙතින්න මේ එකතු වෙන ආඛ්‍යාත ප්‍රත්‍ය තීරණය වෙන්නේ මෙන්න මේ හයෙන් කෝකද අපි උක්තය විදියට යොදන්නේ කියන එක අනුව. එහෙදි කියන්නේ එතකොට අපි සිංහලෙත් එහෙමනේ. ඔහු බත් කොහොමද ක්‍රියාපදේ ඉන්නේ? ඔහු බත් අපි උයනවා කියන පදේ එක ගන්න. පිසනවා. එහෙමනම් ඔහු බත් පිසයි. ඔහු බත් පිසයි. පිසත් කියන්න පුළුවන්, පිසති කියන්න පුළුවන්. එතකොට නුඹ බත් පිසති. තේපි බත් මම බත් අපි බත් ඒ ක්‍රමයටම. එතකොට මෙතන අගට ඒ එකතු වෙන කොටස පැහැදිලි ඇති. පිස කියලා ඉන සිංහල ඒ කොටසට අපි පිසයි, පිසති, පිසහි, පිසහු, පිසමි, පිසමු කියලා වෙන් වුණා. මේ විදිහට පහළට එකතු වුණා. මේ විදිහටම පාලි භාෂාවේ පච කියලා තියෙන ඒ කොටසට පච කියලා එන ටිකට පි අන්ති ඔය විදිහට ඒ ටික මේ පිළිවෙලට එකතු වෙනවා. පි අන්ති පිත්‍රමි මේ විදිහම නේද? එතකොට පිසයි කියන එකට සමානයි පචති. පචති සමානයි පිසයි. පචන්ති සමානයි පිසති. පචති කියන එක සමානයි පිසති. ඔය විදිහට මේ විදිහට දක්වනවා. ඒක මේ රටාව මතක තියාගන්න ඕනේ. එතකොට දැන් ඔය විදිහට හදද්දී අපි දැන් බලාගෙන යමු. මුලින්ම මේකෙදී අපි හදන්නේ අර මාතෘකාව තියෙන්නේ කත්තරි පරස්ස පදානි කියලා. ඒකේ තේරුම මොකක්ද? ආනන්දයස්. දැන් අපි කීවා වර්තමාන කාලය ගැන දැන් කතා කරන්න යන්නේ. ඒකට වර්තමාන කාලයට අදාළව මේ විදිහේ පත්‍ය 12ක් තියෙනවායි කියලා කිව්වා. ඒ 12න් මුල් 6 අපි කීවා ඒ ටික අපිට හුරුයි. කී අන්ති තීත මීම කියලා. එතකොට ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ තුනට පිළිවෙලින් ඒකවචන බහුවචන වල තී අන්ති තීත මීම කියලා හයක් තිබෙනවා. ඊට සමානවම තවත් පද හයක් තිබෙනවා. ඒ ටික අපිට එච්චර හුරු නැහැ. දැනට භාවිතා කරන අඩුයි. බුද්ධ දේශනාවෙත් ඊදිලා තියෙනවා අඩුයි මේ හය. ඒ ටිකට අපි නමක් දෙනවා අත්තනෝපද කියලා. මේවා භාෂාවතරනේ දෙවෙනි පදේ තියෙනවා. ඒ තමයි තේ අන්තේ තේ උන්තේ ඒ උන්හි. ඒතර මේ ටිකත් මීටම සමානයි. පචති කිව්වත් පචතේ කිව්වත් අර්ථයෙන් සමානයි. පචන්ති කිව්වත් පචන්තේ කිව්වත් අර්ථයෙන් සමානයි. පැහැදිලි. ඒතර ඔන්නයි විදියට දෙවිදියක පද හැදෙනවා. එතකොට මේ පද 6ට අපි නමක් දුන්නා අත්තනෝපද, මේ පද 6ට නමක් දුන්නා කරස්සපද කියලා. ඉතින් ව්‍යාකරණ පොත්වල මේ දෙකේ තේරුම් ගැන කියලා තියෙනවා. නමුත් විශේෂ අර්ථයක්, අර්ථ විශේෂයක් නැතිව පොදුවේ මේ දෙකම සමාර්ථයේ යෙදিলা තියෙනවා. ඒ නිසා දැන් මතක තියාගන්න මේ දෙකම සමානයි. මේ දෙකේම සමාර්ථයකින් යෙදিলা තියෙනවා බුද්ධ දේශනාව. ඒ නිසා අපි ඉතින් මේ දෙක වෙන් කරන්න ඕන නිසා ඒ දෙකට නම් දෙකක් දෙනවා. මේ හයට අපි දුන්නා පරස්ස පද කියලා, මේ හයට දුන්නා නම අත්තනෝ පද කියලා. එතකොට බහුල වශයෙන් කර්තෘකාරක ක්‍රියාපදවලදී මේ පද හය බහුලව යෙදෙනවා. කර්මකාරක ආඛ්‍යාත පදවලදී අත්තනෝ පද බහුලව යෙදෙනවා. එහෙම යෙදීමක් තියෙනවා. අනිත් ඒවා යෙදුවයි කියලා වරදක් නැහැ. එහෙමත් යෙදෙනවා. එතකොට බහුලව කර්තෘකාරක ක්‍රියාපදත් එක්ක පරස්ස පදයි, කර්මකාරක ක්‍රියාපද එක්ක බහුලව අත්තනෝ පදයි යෙදෙනවා කියන එක මතක තියාගන්න. හරි, අපි ඉස්සරහට ඒ දිගේ උඩ කතා කරගෙන යමු. එතකොට කත්තරි පරස්ස පදානි කියන එකේ තේරුම කිව්වේ නෑ ඒකනේ. සම්සමනාසන කත්තරි කියන්නේ කර්තෘකාරකයි කියන එක. පරස්ස පදාන් කියන්නේ මෙන්න මේ පද හය. දැන් මේ වර්තමාන විභක්තිය. එතකොට වර්තමාන විභක්තියේ කත්තු කාරකයේ පරස්ස පද 6 ගැනයි දැන් විස්තර කරන්න යන්නේ කියන එකයි අර මාතෘකාවේ තියෙන්නේ. මුලින් එතකොට මේ පද 6 ගැන අපි දැන් කතා කරන්න යන්නේ. කත්තු කාරකයේ මේ පද 6 යෙදিলা උදාහරණ වාක්‍ය හැදෙන හැටි. හරි. එතකොට අපි එක වතාවක් උක්ත පදයේ යාක්‍යාත පදයේ සම්බන්ධ කරලා පච ධාතුව වර්ණගලා කියමු බලන්න. සෝ උක්ත පදයට එක්ක සෝ පචති
මේ
පචන්ති
මංගාන පචති තුමේ පදත ආම් පචාමි මයම් පචාම.
තේරුමක් කියාගෙන යමු බලන්න. සිංහලෙන් ඒ වගේ පිළිවෙල මතක ඇති නේද? ඒ ටික දැන් අපි විතින් විත මාරු කරලා අහනවා. දැන් මාරු කරලා ඉතරහට අහනවා. ඒ ටිකකින් පිළිවෙලට ඒ ටික හදාගමු. හරි. අපි එහෙනම් බාලාවතාරේ මේක පටන් ගන්න තැන ඉඳන් කතා කරගෙන යමු. ආඛ්‍යාත කණ්ඩේ වර්තමාන විභක්ති වර්තමාන විභක්තියයි පච පාකේ පච ධාතුව ඉතින් අර්ථෙහි වැටේ පච ඉතිඨිතේ පච යයි සිටි කල්හි
භුවාදයෝ ධාතවෝ
යන සූත්‍රයකි භුවාදයෝ යනුද ධාතවෝ යනුද මෙහි පද දෙකයි. පද කීයක් තියෙනවද විමල ජීවායත්ම? හරි. අපි පද ගලපලා අර්ථ කියාගෙන යනවා. භුවාදයෝ
භූ සත්තායන් යනාදීහු
ධාතුහු නම් වෙති. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? මේ භූ කියලා කියන්නේ ධාතු. එතකොට භූ එතකොට ධාතු කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ධාතුවක් කියලා කියන්නේ ක්‍රියාපදයක මූලය. ක්‍රියා මූලයට අපි නමක් දෙනවා ධාතු කියලා. එතකොට මෙතන පච කියලා අපි කිව්වේ. එතකොට තවත් ධාතු කීපයක් කියමු බලන්න. සදසම නැස්ම කියල ගන්න. මතකද? තව ධාතු කෙනා මොකක් හරි ඔච්චර දියේ තිය ගණනක් තියෙනවා. අංගම ධාතු.
හරි.
හර. දල වශයෙන් ඒවා ඒ ධාතා මතක නැතත් දල වශයෙන් මේ මේ අර්ථවල මෙහිම ධාතු තියෙනවායි කියනවත් දල වශයෙන් මතක තියාගන්න. එතකොට අපි ක්‍රියාපදයක් දැක්කම ඒකේ අර්ථය තේරුම් ගන්න හරිම පහසුයි. එතකොට මේ අර්ථයේ ධාතුවකින් තමයි මේ පදේ හැදිලා තියෙන්නේ කියන එක අපිට තේරෙනවා. එතකොට සිංහල භාෂාවෙත් තියෙනවා. ඒක ඉතින් අපි දන්නේ නැති වුණාට කතා කරනවා. නේද? ඉතින් මේ විදිහේ ධාතු ගැන මූලික අවබෝධයක් ටිකක් හදලා තියාගන්න. හරි. අපි මේකේ වෘත්තියක් කියමු. එහෙමනම් භූ ඉති ආදයෝ සද්දා භූ යන ආදී වූ ධාතු වූ
භූ යන ආදී වූ ධාතු
ධාතු නෙවෙයි ශබ්දයෝ
ශබ්දයෝ
භූ යන ආදී ශබ්දයෝ
භූ යන ආදී ශබ්දයෝ
ධාතවෝ නාම
ධාතවෝ නාම
ධාතු නම් වෙත්
ධාතු නම් වෙත්.
එතකොට මොකක්ද මේ සූත්‍රයේ තේරුම? මේ භූ යන ආදී වශයෙන් අපි නම් කරේ ධාතු කියන එකයි. හරි, ඊළඟ සූත්‍රයට අපි යමු. එතකොට මේකෙන් මේ මෙන්න මේ දේවල් වලට මේ භූ ආදියට අපි නමක් දුන්නා ධාතු කියලා. ඇයි ඒක ඒ ධාතු කියලා ඒවට නමක් දෙන්න හේතුවක් තියෙනවා. ඊළඟට මේ ධාතු වලට කරන විවිධ ක්‍රියා විවිධ කටයුතු තියෙනවා. අන්න ඒ වගේදී මේ නම අපව පාවිච්චි කරන්න ඕන නිසා මේවට අපි නමක් දුන්නා ධාතු කියලා. ධාතු ලින් ඊට කලින් ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස ඉති.
ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස ඉති.
ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස යන සූත්‍රයෙන්
ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස යන සූත්‍රයෙන්
කොචි ඇතැම් තැනකදී ධාත්වන්තස්ස ලෝකෝ
ධාත්වන්තස්ස ලෝකෝ
ධාතු අන්තය ලොප් කරනු ලැබේ.
ධාතු අන්තය ලොප් කරනු ලැබේ.
නැත්නම් ධාතු අන්තයාගේ ලෝපය සිදුවේ.
ධාතු අන්තයාගේ ලෝපය සිදුවේ.
ධාත්වන්තස් ධාත් ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස යනු
ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස යනු
ලෝක විධාන සූත්‍රයි.
ලෝක විධාන සූත්‍රයි.
ධාතුස්ත යනුද
ධාතුස්ත යනුද
සන්තෝ යනුද
සන්තෝ යනුද
ලෝකෝ යනුද
ලෝකෝ යනුද
අනේක සරස්ස යනුද
අනේක සරස්ස යනුද
මෙහි පද හතරයි.
මෙහි පද හතරයි.
අවසාන පදේ මොකක්ද විමල ජීවායස්ම? සූත්‍රයේ පද කීයද? මේක සරස්සදිව වැරදි. අනේක සරස්ස න ඒක සරස්ස අනේක සරස්ස. ඔය සංගියක් තියෙන පේන ඇති. ඒක නේ එක වචනයක් විදියට ලියලා තියෙන්නේ. පේනවද? අර එකට ලියලා තියෙන. ඒ නිසා වින් කරලා ඒක දැනගන්න ඕන අනේක සරස්ස. අපි ඒකේ අර්ථය කියද්දි පැහැදිලි වෙයි. අනේක සරස්ස ධාතුස්ස
අනේක සරස්ස ධාතුස්ස
ඒක ස්වර නොවු ධාතුවගේ
ඒක ස්වර නොවු ධාතුවගේ
එහෙම නැත්නම් ස්වර කීපයක් සහිත ධාතුවගේ
ස්වර කීපයක් සහිත ධාතුවගේ
අන්තෝ අන්තය
අන්තෝ අන්තය
කොචි ඇතැම් තැනක
කොචි ඇතැම් තැනක
ලෝකෝ
ලෝකෝ
ලොප් වේ
ලොප් වේ.
මොකක්ද කිව්වේ? ධාතුවේ ස්වර එකට වැඩි නම් ස්වර එකට වැඩි කියන්නේ දැන් පච්ච ධාතුවේ ස්වර කීයක් තියෙනවද? උගල ජීවයක් යදලා කියන්න බලන්න දැන් දෙක තේරියනවා. තකාරත්ථ අකාරය චකාරත්ථ අකාරය. අස්ත කියන එකේ තේරුම අග තියෙන. ප්‍රකාරයේ අග තියෙන අයන්නයි චකාරයේ අග තියෙන අයන්නයි. එතකොට මේ පච කියන ධාතුවේ එතකොට දැන් ඒකතර ධාතුවක්ද අනේකතර ධාතුවක්ද? ඒකතරයි කියන්නේ එකතරයක් තියෙන, අනේකතර කියන්නේ එකට වැඩි. එතකොට මේක අනේකතර ධාතුවක්. එහෙමනම් අනේක සරස්ස ධාතුස්ස අන්තෝ ලෝකෝ කියන කෙනේ සූත්‍රයෙන් කිව්වේ එක ස්වරයකට වඩා තියෙන ධාතුවක් තියෙනවා නම් ඒකේ අගම තියෙන ස්වරය ලොප් කරන්න පුළුවන්. ඒක තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඒකට දැන් ඒ විදිහට ලොප් කරාම දැන් ඉතිරි වෙන්නේ කොහොමද? පච් කියලා තිබුණ එකේ අග ස්වරය ලොප් වුණා. ඊට පස්සේ දැන් තියෙන්නේ පච්. හරි, ඊළඟ සූත්‍රය අපි කියමු. ධාතු ලිංගේහි පරාපච්චයා ඉති.
ධාතු ලිංගේහි පරාපච්චයා ඉති.
ධාතු ලිංගේහි පරාපච්චයා යන සූත්‍රයෙන්.
ධාතු ලිංගේහි පරාපච්චයා යන සූත්‍රයෙන්.
ධාතුංහා.
ධාතුංහා.
ධාතුහු කෙරෙන් පරව.
ධාතුහු කෙරෙන් පරව.
අනේකප්පච්චප්පසංගේ.
අනේකප්පච්චප්පසංගේ.
නොයෙක් ප්‍රත්‍යයන්ගේ පැමිණීමක් ඇති කල්හි.
නොයෙක් ප්‍රත්‍යයන්ගේ පැමිණීමක් ඇති කල්හි.
වත්තිච්ඡාතු.
වත්තිච්ඡාතු.
කියන්නහුගේ කැමැත්ත පරිද්දෙන්.
කියන්නහුගේ කැමැත්ත පරිද්දෙන්.
ප්‍රත්‍යේ යෙදි.
ප්‍රත්‍යේ යෙදි.
එතකොට මොකක්ද ඒ කියන්නේ? අපි ඊළඟ සූත්‍රයක් කියලා ඉමු. මෙය පරිභාෂා සූත්‍රයි.
මෙය පරිභාෂා සූත්‍රයි.
ධාතු ලිංගේහි යනුද පරා යනුද පච්චයා යනුද මෙහි පද තුනයි.
ධාතු ලිංගේහි යනුද පරා යනුද පච්චයා යනුද මෙහි පද තුනයි.
අවසාන පදේ මොකක්ද? ඒකි
පච්චයා.
පච්චයා කියන එක තමයි අවසාන පදේ නේද? හරි. එතකොට අපි ඒකේ පද වෙන් කරලා කියනවා. ධාතු ලිංගේහි.
ධාතු ලිංගේහි.
ධාතුන් හා ලිංගයන් කෙරෙන්. ලිංගයන් කෙරෙන්.
ධාතුන් හා ලිංගයන් කෙරෙන්.
පරා පරව.
පරා පරව.
පච්චය.
පච්චය.
ප්‍රත්‍යයෝ වෙති.
ප්‍රත්‍යයෝ වෙති.
එතකොට මොකක්ද මේ සූත්‍රයෙන් කියන්නේ? මේ ධාතු සහ ලිංග කියලා අපි නම් කියනවා. එතකොට මේ ලිංගයන්ගෙන් පසුව ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන්. එතකොට නාම විභක්ති වලදීත් අපි එකතු කළා මොන ප්‍රත්‍ය දේවට කිව්වේ? නාම විභක්ති ප්‍රත්‍ය කියලා. මොනවාද මේ දීරානන්දයන්ට නාම විභක්ති ප්‍රත්‍ය කියන්නේ? මොනවාද? මොනවාද කියෙම්
බලන්න.
අන්න ඒ ටික. ඒවත් එකතු වෙන්නේ එතකොට නාම ප්‍රകൃතියකින් පස්සේ. ඒ වගේම ක්‍රියා ප්‍රകൃතියකින් පස්සේ අපි එකතු කරනවා ආඛ්‍යාත ප්‍රත්‍යද? නෑ, මෙතන කිව්වේ පත්‍යය කියලා. පත්‍ය කියලා විතරයි කිව්වේ. මොන ප්‍රත්‍යද කිව්වේ නෑ. විකරණ ප්‍රත්‍යයත් ඊට පස්සේ එකතු වෙනවා. ඒ නිසා මෙතනදී ආඛ්‍යාත ප්‍රත්‍ය වගේම විකරණ ප්‍රත්‍යත් එකතු වෙනවා ධාතුකකින් පස්සේ. පැහැදිලිද? එතකොට මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. ධාතු ලිංගේහි පරාපච්චය. එතකොට මේකේ අවසානට කිව්වා ඉතින් මොන ප්‍රත්‍යද එකතු කරන්නේ කියලා හරියට කියලා නැති අවස්ථාවක මොකද කරන්නේ? දැන් මේ ප්‍රත්‍ය 12න් ඕන එකක් අපිට වර්තමාන කාලෙට දාන්න පුළුවන්. ඒක අපි දාන්නේ කෝකද දාන්නේ කියලා තීරණය කරන්නේ. අපිට කියන්න ඕන මෙන්න මේ ප්‍රථම පුරුෂයේ උක්ත පදයක් තියෙන වාක්‍යයක් නම් අපි එකතු කරන්නේ ප්‍රථම පුරුෂයේ ඒකවචන උක්ත පදයක් තියෙන වාක්‍යයක් නම් අපිට කියන්න ඕන අපි මෙන්න මේ වාක්‍යයට ප්‍රති තමයි එකතු කරන්නේ. ඒක කියන කෙනාගේ අවශ්‍යතාවයේ පරිදි ඒ කෙනාට කියන්න ඕන යම් වාක්‍යයක් තියෙනවා. ඒ කෙනාට ප්‍රකාශ කරන්න අවශ්‍ය අදහස අනුව තමයි මොන ප්‍රත්‍ය දෙකද කරන්නේ කියලා තීරණය වෙන්නේ. තමන්ට කියන්න ඕන මම gedara yami කියලා නම් ඉතින් ඒක ඒ මම කියන එකට අදාළ ආඛ්‍යාත ප්‍රත්‍ය තමයි එකතු වෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඒ කියන කෙනා කතා ඒ අර්ථය ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන කෙනාගේ කැමැත්ත පරිදි යාගේ උවමනාව පරිදි තමයි තීරණය වෙන්නේ. එතකොට ඒකෙදි තියෙන රීතිය තමයි ඊළඟට දැන් ඔන්න විස්තර කරන්න යන්නේ. වත්තමානා තීයන්ති තීතමීම තේ අන්තේ තේ ඌහේ ඒ අම්හේ ඉති. ඉති ආදීනම් වත්තමාන සංඥා.
වත්තමානා තීයන්ති තීතමීම තේ අන්තේ තේ ඌහේ ඒ අම්හේ ඉති ආදීනම් වත්තමාන සංඥා.
වත්තමානා තීයන්ති සිද්ධමීම තේයන්තේ සේ උහේ ඒ අම්හේ යන සූත්‍රයෙන්
වත්තමානා තීයන්ති සිද්ධමීම තේයන්තේ සේ උහේ ඒ අම්හේ යන සූත්‍රයෙන්
ත්‍යාදීනං
ත්‍යාදීනං
තී ආදී සත්‍යයන්ට
තී ආදී සත්‍යයන්ට
වත්තමාන සංඥා
වත්තමාන සංඥා
වර්තමාන යන නම දිනු ලැබි නැත්තම් සංඥාව දිනු ලැබි. එතකොට මේ සූත්‍රයේ මොන සූත්‍රයක්ද සංඥාවක් නමක් දෙන්නේ? එහෙමනම් සංඥා සූත්‍රයක්. ඊට පස්සේ මේකේ පද අපි වෙන් කරලා කියනවා. මේකේ පද දෙකයි තියෙන්නේ. වත්තමානා කියන්නේ එක පදයක්. ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය සියල්ලම එක පදයක්. කොහොමද එක පදයක් විදියට ගත්තේ? දැන් හිතන්න 12ක් තියෙනවා. ඒ 12 එක පදයක් කරගත්තෙ කොහොමද? ඈ? මොන සමාසෙද? ද්වන්ද සමාසෙ. තීච අන්තිච තීච තච ඔය විදියට ඒ ඔක්කොම ද්වන්ද සමාස කරලා එක පදයක් කරගන්න. ඒකට මොකද මේ සියල්ලටම තමයි එකට මේ නමක් දුන්නේ. ඒ නිසා තරක්කියගෙන කාලේ ඉති කාලේ යනු
කාලේ යනු
අට විභක්ති විධානේ
අට විභක්ති විධානේ
අට වේදෑරුම් විභක්ති විධානයෙහිදී
අටවැදෑරුම් විභක්ති විධානයෙහිදී
සබ්බත් වත්තති
සබ්බත් වත්තති
සියලු තැන්හි වැටේ
සියලු තැන්හි වැටේ.
එතකොට මේ කිව්වේ මොකක්ද? කාලේ කියන පදය මේ විභක්ති ගැන කියවෙන අට තැන්හිදීම යෙදෙනවා. එතකොට අපි කියවන්නේ විභක්ති අටක් තියෙනවා කියලා. කියාගෙන යමු බලන්න මේ විභක්ති අටෙන් කීපයක්.
ආනන්ද වර්තමාන ප්‍රවෘත්ති
ඒ අන්තිම හරිය. දෙවියෙක කතා කරන්න නම් පංචෙන් දත්තන් සිටිතික බීලන් ඉතින් නම් බලන්නේ. එතකොට ඒ මතක තියෙන්න ඕන මෙන්න මේ කියපු ඒ ආඛ්‍යාත විභක්ති වලදී හැම තැනකදීම කාලයේ කියන පදය අපි අරගෙන තමයි අර්ථ කියන්නේ. ඒකයි මේ කාලයේ කියන පදය දිගටම යෙදෙනවායි කියලා කියන්නේ. හරි, ඊට පස්සේ ගාථා තුනක් තියෙනවා. නිවන ජීවාත්ම කියවමු බලන්න ඉතින්. හිතගෙනම කියවමු නේද? හැමෝටම ඇහෙන්නත් එක්කනේ. හොඳයි.
කායෝ චීත වත්තමානානාගත ප්‍රිය අත්තමෝ සච්චුප්පන්නෝ මතෝ කාලෝ ආරතා නිච්චේතේ ධ්‍යා සංසාන විච්ඡේදේ කාලෝ චීතෝති ගම්යතේ
කාලෝ චීතෝති
කාලෝ චීතෝති ගම්යතේ අනාගතෝ අනාරම්භේ සියායති පතියතේ අද්දප්ප භූතං කත්තාධිකාරක කාරකාමචාර්යං පදස්ථං සත්ති සම්මන්තං ක්‍රියමිච්ඡාමි සබ්බුදු.
ඒකදී අපි තේරුම තියාගෙන යමු. කොහොම ටිකක් වෙලා හිටියන හොඳයි නේ. මේ හරිය තාවත් තමන්නේ උතනව ගණන් මේ හරිය ඉඳගෙන
අවුවෙන්
එවිල ඉඳගන්න
හරි
කාලු කාලය
අතීත
වර්තමාන අනාගත ක්‍රිය ලක්ෂණෝ අතීත ක්‍රියා වර්තමාන ක්‍රියා
අනාගත ක්‍රියා
ලක්ෂණ කොට පවතින්නේය ආරද්ධ අනිප්පිතේ ක්‍රියේ
ආරද්ධ අනිප්පිතේ ක්‍රියේ
එරඹු නිමාවට නොගිය ක්‍රියාවෙහි පච්චුප්පන්නෝ කාලු
පච්චුප්පන්නෝ කාලු
වර්තමාන කාලය වේයයි
වර්තමාන කාලයේ වේයයි
මතු
මතෝ
දන්නා ලද්දේය
දන්නා ලද්දේය
දැන් දෙවෙනි ගාථාව ක්‍රියා සංසාන විච්ඡේදේ
ක්‍රියා සංසාන විච්ඡේදේ
ක්‍රියා සංතතියගේ සිඳීමෙහි
ක්‍රියා සංතතියගේ
සිඳීම කියන්නේ අවසන් වීමෙහි කාලෝ අතීතෝ ඉති
කාලෝ අතීතෝ ඉති
කාලය ඉක්ම ගියේයයි
කාලය ඉක්ම ගියේයයි
ගම්යති
ගම්යති
හැඟේ
හැඟේ
ක්‍රියාය අනාරම්භේ
ක්‍රියාය අනාරම්භේ
ක්‍රියාවගේ පටන් නොගැනීමෙහි
ක්‍රියාවගේ පටන් නොගැනීමෙහි
අනාගතෝ පතියතේ
අනාගතෝ පතියතේ
අනාගත කාලය යයි හැඟේ
අනාගත කාලය යයි හැඟේ
අදබ්බ භූතං
අදබ්බ භූතං
ද්‍රව්‍යනෝ
ද්‍රව්‍යනෝ
කත්තාදි කාර්කද්දාම සාදියං
කත්තාදි කාර්කද්දාම සාදියං
කට්ඨු ආදී කාරකයන් විසින් සිද්ධ කටයුතු වූ
කට්ඨු ආදී කාරකයන් විසින් සිද්ධ කටයුතු වූ
කියන්නේ කර්තෘවාදී කාරකයන්ගෙන් සිදු කළ යුතු කියන එක. කත්තු කම්මට්ටං පදත්තං
කත්තු කම්මට්ටං පදත්තං
කර්තෘ කරුණ දෙක්ඛි පිහිටියා වූ පද අර්ථය
කර්තෘ
ක්‍රියං ක්‍රියාවයයි
ක්‍රියාවයයි
තබ්බිදු
තබ්බිදු
එය දන්නා ව්‍යාකරණඥයෝ
එය දන්නා ව්‍යාකරණඥයෝ
ඉච්ඡන්ති
ඉච්ඡන්ති
කැමතිවෙත්
කැමතිවෙත්
මේ ගාථා තුනකින් ඔබ මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මොකක්ද මේ ක්‍රියාව කියන්නේ කියන එක කෙටියෙන්. ඒකට වර්තමාන කාලය කියලා කියන්නේ ක්‍රියාව පටන් අරගෙන තාම අවසන් වෙලා නැති අවස්ථාවට අපි කියනවා වර්තමාන කාලය. අතීත කාලය කියලා කියන්නේ ක්‍රියාව අවසන් වෙලා. ඒත් අනාගත කාලය කියන්නේ තාම පටන් අරගෙන නැහැ. ඒක මෙන්න මේ විදිහටයි කාල තුන වෙන් කරගන්නේ. මේක සරල කතාව දැන් මේ බාලාවතාරේ නේ. බාලාවතාරේ පොඩි අයට මේ ක්‍රියාව විස්තර කරලා දෙන විදිය. ඊට පස්සේ විස්තර කරනවා ඔත මේ කත්‍රු ආදී කාරක කියනවනේ. විශේෂයෙන් මෙතනදී කත්‍රු සහ කර්මපදය ඒ කියන දෙකේ කත්‍රු කර්ම දෙකේ පිහිටියා වූ අර්ථය එහෙම නැත්නම් අපි කත්‍රු පදය හෝ කර්මපදයෙන් අපි උක්ත කරගන්නේ ක්‍රියාවකින් ඒ උක්ත පදය කරන්නේ මොකක්ද ඒ උක්ත පදයට වෙන්නේ මොකක්ද එහෙම නැත්නම් කරන්නේ මොකක්ද කියන මෙන්න මේ දේ තමයි ක්‍රියාව කියලා කියන්නේ. එහෙනම් ඒ කර්තෘ පදය සහ කර්ම පදය කරන යම් කිති කටයුත්තකට අපි කියනවා ක්‍රියාපද කියලා. ඒකට ගස වෙයි කියලා. රුක්ඛෝ භවති. ඒකට වීම වෙයි කියලා කියන්නේ ඒ ගසට වෙනදී. ගස පවති විතර මිනිසා දුවයි. මිනිසා කියන කතු පදේ කරන දේ තමයි දුවනවා කියන්නේ. දුවයි. පුරාණයේ විදිහට ඒකට එක කර්මකාරක වාක්‍යයක ඒක කර්ම පදේ උත්තර වෙනවා. ඒකට ඒ නිසා ඒ ක්‍රියාපදෙත් එක්ක ඒකට සම්බන්ධ තියෙන්නේ කර්ම පදේ. ඒ කර්ම පදේට වෙන්නේ මොකක්ද? කර්ම පදේ කරන්නේ මොකක්ද? කියන අන්නේ විදිහේදී තමයි ඒක විතර වෙන්නේ ක්‍රියාපදේ. ඒකට කර්තෘ පදය සහ කර්ම පදය එක්ක සම්බන්ධ තියෙන පදයක අපි කියනවා ආඛ්‍යාත පදය. ඒකට මේ ක්‍රියාපදයට සම්බන්ධ තියෙන ක්‍රියාවකින් උක්ත වෙනවා කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ක්‍රියාවකින් සම්බන්ධය පිළිගන්නේ කර්තෘ පදය සහ කර්ම පදයත් එක්ක විතරයි. ඒක තව සම්ප්‍රදාන පද, එහෙම තව කාරක පද තියෙනවානේ. අපි කාරක කියලා පස්සේ කතා කරනවා. ඒකට ඒ තවත් කාරක කියලා හඳුන්වන පද තියෙනවා. සම්ප්‍රදාන කාරකය ඒකට මුලින්ම කර්තෘ කර්ම කියලා වෙන් කරගන්නවා. ඊට පස්සේ කරණ කාරක, සම්ප්‍රදාන කාරක, ඊට පස්සේ අපාදාන කාරක, ආධාර කාරක. ඒකට ඔය විදිහට කාරක 6යි. ඒ 6ෙන් මේ ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය අපි හිතන්නේ කාරක දෙකයි. කර්තෘ කාරකය සහ කර්ම කාරක. ඒ නිසා අපි මේ ක්‍රියාපදයකින් උත්තර වෙන්නේ ඍජු සම්බන්ධය අපි හිතන්නේ ওই කාරක දෙක විතරයි. ඒ නිසා තමයි මෙතන කිව්වේ කප්පාදි කාරකක් ගාම සාදියම් කප්පු කම්මට්ටං කියලා වචනයක් කිව්වා. කර්තෘ සහ කර්මය කෙරෙහි පිහිටන. ඒකට අර්ථය. ඒකට කර්තෘ පදයේ සහ කර්ම පදයත් එක්ක මේ සම්බන්ධය තියෙන ඒ දෙන්නා මොනවද කරන්නේ කියන එක තමයි කෙටියෙන්ම කිව්ව. මේකෙන් ඊගත් අරලව කිව්ව වාක්‍යයේ උක්ත පදය කරන්නේ මොකද්ද කියන එක තමයි ක්‍රියාපදය කියලා කියන්නේ. හරි. ඒකේ මොකක් හෝ ගැටලුවක් මේ වෙනකන් තියෙන ඉක්මනට විනාඩි කීපයකින් අහමු බලන්න. තාම එක පදයක්වත් හදන්න බැරි වුණා නේද? නම් ගැටලුවක් නැතුව අපි ඉස්සරහට යමු. වත්තමානා පච්චුප්පන්නේ යනු විභක්ති විධාන සූත්‍රයි. වත්තමානා යනුද පච්චුප්පන්නේ යනුද මෙහි පද දෙකයි. එතකොට අපි කාලයේ කියන පදේ මේකට එකතු කරගන්න කියලා කලින්ම කීවානේ. ඒ නිසා අපි ඒකත් එකතු කරලා අර්ථ කියනවා. පච්චුප්පන්නේ කාලේ පවත්නා ක්‍රියාවක් හැඟවෙන කාලයෙහි වත්තමාන විභක්තිය වේ. ඉතින් වෘත්තියෙමත් ඒ ටිකම තමයි කියන්නේ. පැහැදිලි කරලා තව ටිකක් නේද? පච්චුප්පන්නේ කාලේ වර්තමාන විභක්ති හෝති. ඒකේ තේරුම අර්ථිකමයි වර්තමාන කාලයෙහි නැත්නම් පච්චුප්පන්න කාලයෙහි වර්තමාන විභක්තිය වෙයි කියන එකයි. තස්ස අපි අනියමේ එහිදු නියමයක් නැති කල්හි අත පුබ්බානි විභක්තීනං ච පරස්ස පදානි යන සූත්‍රයේ යෙදී මෙයද සංඥා සූත්‍රයකි. අත යනුද පුබ්බානි යනුද විභක්තීනං යනුද ච යනුද පරස්ස පදානි යනුද මෙහි පද පහකි. අපහු වෙන් කරලා කියමු බලන්න කොටකොලායත්ම එතකොට මේ වගේ විභක්ති වලින් ඉවර වෙලා තියෙන තැන් වලින් කඩා ගන්න අපි පුළුවන් වෙන්න ඕන. එතකොට අපි ඒකේ අර්ථ කියනවා වෘත්තියත් එක්ක. අට්ඨ විභක්තිනම් විභක්ති අට දෙනාගේ
විභක්ති අට දෙනාගේ
කුබ්බානි
කුබ්බානි
මුලින් ඇත්තා වූ
මුලින් ඇත්තා වූ
ඥානියානිච්ච පදානි
ඥානියානිච්ච පදානි
යම් යම් පද හයක් විද්ද
යම් යම් පද හයක් විද්ද
තානි තානි
තානි තානි
ඒ පදයෝ
ඒ පදයෝ
පරස්ස පදානි නාම
පරස්ස පදානි නාම
පරස්ස පද නම් වෙති
පරස්ස පද නම් වෙති
එතකොට ඔන්න අපි දැන් සූත්‍රයක් කලින් කියවනේ වත්තමානාති අන්ති තීතරමීම ඔය විදිය සූත්‍රයක් ඒකේ එතකොට ප්‍රත්‍ය කීයක් තිබුණාද ගණන් කරන්න දෙයක් නැහැ නේද මේ තියෙන්නේ 12යි මේ කලින්ම කිව්වා අපි එතකොට මේ 12 තමයි තියෙන්නේ එතකොට මෙන්න මෙහෙම දැන් 12ක් තියෙනවානේ දැන් මේතන අර කලින්ම කිව්වා වර්තමානා පච්චුප්පන්නේ කියලා එතකොට වර්තමාන ක්‍රියාව අවසන් වෙලා නැති අවස්ථාවක වර්තමාන විභක්තිය ගන්න පුළුවන් කිව්වා ඊට පස්සේ අර තස්ස අපි අනියමේ කියලා කොටසක් කිව්වානේ ඒකෙත් නියමයක් නැති කල්දී එතකොට දැන් හරියට නියමයක් නැහැ දැන් මේ ක්‍රියාව අවසන් වෙලා නැත්නම් වර්තමාන විභක්තිය ගන්න කිව්වට මේ වර්තමාන කියන එක ඇතුලේ පද 12ක් තියෙනවා ආඛ්‍යාත ප්‍රත්‍ය 12ක් තියෙනවා ඒකෙන් කෝකද ගන්න කියලා දැන් ප්‍රශ්නයක් ඒකට තාම නියමයක් හරියට කරලා නැහැ මේකයි ගන්න ඕන කියලා අන්න එහෙම නියමයක් නැති අවස්ථාවක මොකද කරන්නේ දැන් මේක බෙදා ගන්න විදිය තමයි ඉස්සරහට දැන් මේ කියාගෙන යන්නේ ඒකයි කිව්වේ ඒකේ මුල්මය වෙන් කරගන්න පරස්ස පද කියලා මුල් හයට නමක් දෙන්න පරස්ස පද දෙවෙනි එකට තාම නමක් දුන්නේ නැහැ මේක පස්සේ බලමු එතකොට අපි මේ මුලින් තියෙන හය දැන් අතන බලා ගන්න පුළුවන් පේනවා ඇති නේද දැන් මෙතන තීයන්ති තීත වීම මෙතන නිකන් මෙන්න මේ හයට අපි නමක් දෙනවා පරස්ස පද කියලා එතනින් එහා ඒවට තාම නමක් දුන්නේ නැහැ නේද? එතකොට ඒ හැයට අපි දැනට නමක් දෙමු. මොන පදද? නෑ මුල් හැයට මම අහනවා. කියපු නැති ඒවා අපි පස්සේ බලමු. මේ මුල් හැයට අපි නමක් දෙනවා පරස්ස පද කියලා. හරි. ඊළඟ ටික අපි කියාගෙන යමු. තස්ස අපි අනියමේ එහිද නියමයක් නැති කල්හි දැන් තාමත් ඒකේ හරියට නියමයක් නැහැ දැන් ඒ හයක් තිබුණාට දැන් අපිට කියන්න ඕන එක අනුව කෝකද ගන්න කියන එක තාම හරියට තීරණය කරගන්න බෑ දැන් පද හයක් තියෙනවානේ දැන් අපිට කියන්න ඕන මම ගෙදර යමි කියලා එතකොට මේ හය කෝකද ගන්න කියලා තාම හරියට නිශ්චයක් නැහැ ඒ නිසාම තවත් ඒක පැහැදිලි කරමු දේදේ පඨම මජ්ඣිම උත්තම පුරිසා
දේදේ පඨම මජ්ඣිම උත්තම පුරිසා
යනු සංඥා සූත්‍රයි
යනු සංඥා සූත්‍රයි
දේදේ යනුද
දේදේ යනුද
පඨම මජ්ඣිම උත්තම පුරිසා යනුද
පඨම මජ්ඣිම උත්තම පුරිසා යනුද
මෙහි පද දෙකයි
මෙහි පද දෙකයි
අපි ඒකෙත් අර්ථ කියාගෙන යමු එතකොට මේකට අනුවර්තනය කරගන්න ඕන තවත් පද කීපයක් විභක්තිනම් කියන පදය පරස්ස පදානම් කියන පදය අත්තනෝ පදානම් කියන පදය මේ ටික අපි එකතු කරගෙන මේකේ අර්ථ කියනවා විභක්තිනම් වර්තමාන ආදී සියලු විභක්තින්ට සම්බන්ධී වූ
වර්තමානාදී සියලු විභක්තින්ට සම්බන්ධ වූ
පරස්ස පදානම්
පරස්ස පදානම්
පරස්ස පදයන්ගේද
පරස්ස පදයන්ගේද
අත්තනෝ පදානම්
අත්තනෝ පදානම්
අත්තනෝ පදයන්ගේද
අත්තනෝ පදයන්ගේද
ද්වේද්වේ
ද්වේද්වේ
පද දෙකක් දෙකක් බැගින්
පද දෙකක් දෙකක් බැගින්
පඨම මජ්ඣිම උත්තම පුරිසා ප්‍රථම මධ්‍යම උත්තම පුරුෂ නම් වෙත් අපි ඒකේ වෘත්තියක් කියලා අර්ථ පැහැදිලි කරගමු අට්ඨ විවත්තිසු වර්තමාන පංචමී ආදී විවක්ති අටෙහි පරස්ස පදානං අත්තනෝ පදානංච පරස්ස පදයන්ගේද අත්තනෝ පදයන්ගේද ද්වේ ද්වේ පදානි පද දෙකක් දෙකක් බැගින් පඨම මජ්ඣිම උත්තම පුරිසා නාම ප්‍රථම මධ්‍යම උත්තම පුරුෂ නම් වෙත් යථා ඊට උදාහරණ මෙසේයි. ඔන්න ඊට පස්සේ දැන් මොකක්ද කියාගෙන යන්නේ? දැන් මෙතනදී නම් අර අත්තනෝ පද කියන එකක් කියනවා ඊට පස්සේ. ඒකට මේ තියෙන 12 ඒ 12 කොටස් දෙකට 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 වෙන් කරගන්න කියලා. අපි මුල් 6 වෙන් කරගත්තා පරස්ස පද කියලා. දෙවෙනි 6ට අපි නමක් දෙමු දැනට අත්තනෝ පද කියලා තමයි වට කියන්නේ. ඒකට මෙන්න මේ පරස්ස පදයි අත්තනෝ පදයි කියලා වෙන් කරගත්තු ඒ පද 12 තියෙනවනේ. ඒ 12 මුල් පද 6 ආපහු කොටස් දෙකට දෙකට ඒ පද ප්‍රත්‍ය දෙක දෙක වෙන් කරගන්න. එතකොට කොහොමද හිටින්නේ? තී අන්ති කියන්නේ එක කාණ්ඩයක්, තීත කියන්නේ දෙවෙනි කාණ්ඩේ, මීම කියන්නේ තුන්වෙනි කාණ්ඩේ. ආපහු ඊළඟයේගේ ආපහු දෙකට දෙකට ඒවත් බෙදා ගන්නවා. තී අන්ති කියන්නේ එක කාණ්ඩයක්, තේ ඌහේ කියන්නේ දෙවෙනි කාණ්ඩේ, ඒ හේ කියන්නේ තුන්වෙනි කාණ්ඩේ. අපි දැන් මේ ටික අමතක කරගමු. ඊට පස්සේ දැන් මේ විදිහට වෙන් කරගත්තු ඒ කාණ්ඩවලට ආපහු දැන් නමක් දෙනවා. ඔන්න ඒ ටික පැහැදිලි කරනවා කොහොමද මේ දෙකක් දෙකක් එන ඒවා නම් කරන්නේ කියලා. බලාගෙන යමු. තී අන්ති ඉති පඨමෝ පුරිසෝ. තී අන්ති යනු ප්‍රථම පුරුෂයයි. තී හ ඉති මජ්ඣිමෝ. තී ථ යනු මධ්‍යම පුරුෂයයි. මී ම ඉති උත්තමෝ. මී ම යනු උත්තම පුරුෂයයි. අත්තනෝ පදේ සුපි. අත්තනෝ පදයන්හිද. පස්සේ ඔන්න අත්තනෝ පද 6 දැන් වෙන් කරගෙන යනවා. පැහැදිලිද? දෙක දෙක ආපහු වෙන් කරගෙන යනවා. තේ අන්තේ ඉති පඨමෝ. තේ අන්තේ යනු ප්‍රථම පුරුෂයයි. තේ ඌහේ ඉති මජ්ඣිමෝ. තේ ඌහේ යනු මධ්‍යම පුරුෂයයි. ඒ ඌහේ ඉති උත්තමෝ. ඒ ඌහේ යනු උත්තම පුරුෂයයි. අතුපරි මත්තිහිද එසේය. මත්තිහිද කියලා කියන්නේ දැන් අපි කියුවේ වර්තමාන විභක්තිය ගැනනේ. ඉතින් අනිත් ඒ වගේ ආයෙ දැන් කියන්නේ නැහැ මේ විදිහට වෙන් කරලා. මේ බෙදා ගන්න රටාව කියලා දුන්නා. ආයෙ ඊට පස්සේ ඉස්සරහා දැන් තව තියෙනවානේ පංචමී ආඛ්‍යාත විභක්තිය, සප්තමී ආඛ්‍යාත විභක්තිය කියලා. ඒ වගේදී ආයෙ කියන්න ඕන නැහැ. මේ ඒ වගේ තවට ප්‍රත්‍ය වෙනස් තු අන්තු හීතර මීම ඒ විදිහට එන්නේ. ඒකට ඒතෙක් වල කියන්නේ තු අන්තු ඉති පඨමෝ එහෙම කියන්න යන්නේ නැහැ. ඒකට දැන් දැනගන්න ඕන මේවා වෙන් කරගන්න රටාව. ඒ වෙන් කරගන්න තමයි දැන් මේ ටික කිව්වේ. අන්න ඒ ටික තමයි අපි දැන් මෙතන මේ කෙටියෙන් හදලා මෙතන පෙන්නලා තියෙන්නේ. ඒකට මේ ඒක වචන බහු වචන ભેදේ තාම බෙදුවේ නැහැ. එතකොට පරස්ස පද අත්තනෝ පද කියලා දෙකට වෙන් කරගත්තා. ඊට පස්සේ ඉතිරි ඒවා කාණ්ඩ දෙක දෙක ගත්තා. ප්‍රථම මධ්‍යම උත්තම විදිය. මේ වගේ තියෙනවා. පැහැදිලිද? ඒක අනිත් ඒ වගේත් ඔය රටාවට බෙදා ගන්න පුළුවන් වෙන්නේ. මුලින් ඒ ඉස්සල්ලාම 6ට කොටස් දෙකකට බෙදාගත්තා. ඒ 6ේ මුල් දෙක ප්‍රථම පුරුෂ, ඊළඟ දෙක මධ්‍යම පුරුෂ, ඊළඟ දෙක උත්තම පුරුෂ, ඊළඟ කාණ්ඩෙත් මුලින් ප්‍රථම, මධ්‍යම, උත්තම. මේ ටික ඊට පස්සේ මේ විභක්ති සත්‍ය ටික පාඩම් කරලා තියාගන්න ඕනේ. මේ විභක්ති ආඛ්‍යාත විභක්ති වල මේ සත්‍ය ටික පාඩම් කරලා තියාගන්න. ඊළඟ දවසේ මේ 12 පාඩම් කරලා තියාගන්න ඕනේ. ඊළඟ සූත්‍රය අපි කියමු. නාමං හි පයුජ්ජමානේපි තුල්‍යාධිකරණේ පඨමෝ යනු ප්‍රථම පුරුෂ විධාන සූත්‍රයි. නාමං හි යනුද පයුජ්ජමානේ යනුද අපි යනුද තුල්‍යාධිකරණේ යනුද පඨමෝ යනුද මෙහි පද පහයි. අපි එතකොට මේකේ අර්ථ කියනවා සූත්‍රය වෙන් කරගෙන තුල්‍යාධිකරණේ නාමං හි සමාන අධිකරණ වූ නාමයක් පයුජ්ජමානේ අපි යොදනු ලබන කල්හිද පඨමෝ පුරිසෝ ප්‍රථම පුරුෂයදී. එතකොට මේ මොකක්ද කියන්නේ? අපි ඉතිරි වෘත්තියක් කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ විස්තර කතා කරමු. තුල්‍යාධිකරණ භූතේ නාමං හි සමානාධිකරණ වූ නාමයක් අයුජ්ජමානේ අපි අප්‍රයුජ්ජමානේ අපි යොදනු ලබන කල්හිද නොම යොදනු ලබන කල්හිද පඨමෝ පුරිසෝ හෝති ප්‍රථම පුරුෂය
වෙයි.
තස්ස අපි අනියමේ එහිදු නියමයක් නැති කල්හි ඒකම් හි වත්තබ්බේ ඒක වචනං ඉති ඒකම් හි වත්තබ්බේ ඒක වචනං යන ප්‍රීතිය යෙදි ඒක වචන තී ආඛ්‍යාත ප්‍රත්‍යයේ යෙදි හරි, අපි ඒක කතා කරගෙන ගින්නෙමු. එතකොට මේ නාමං හි පයුජ්ජමානේති තුල්‍යාධිකරණේ පඨමෝ කියන සූත්‍රයෙන් කියන්නේ තුල්‍යාධිකරණ නාම පදයක්. එහෙම නැත්නම් එතකොට මේ ක්‍රියාවේ ක්‍රියාව ගැන කියවෙන නාම පදයක් යෙදෙන අවස්ථාවක හෝ නාම පදයක් නොයෙදී වුණත් මේ ක්‍රියාපදේ යෙදෙන්න පුළුවන්. ඇතැම් තැනක අපිට උදාහරණයක් විදිහට අපිට කියන්න ඕන ඔහු බත පිසයි කියලා. එහෙම නැත්නම් අපි කියනවා අම්මා බත පිසයි කියලායි අපිට කියන්න ඕන. ඒ වුණාට අපිට ඇතැම් විටක ඒ අම්මා කියන පදේ නැතුවත් ක්‍රියාපදේ තියන්න පුළුවන්. මොකද කෙනෙක් අහනවා අම්මා මොකද කරන්නේ? අපි කියනවා බත් උයනවානේ. බත් උයන. ඒක අම්මා බත් උයනවා කියලාම කියන්නේ. ඒ වගේ වාක්‍යකදී ඒ කර්තෘ පදය නොකියා වුණත් අපිට ක්‍රියාපදේ තියන්න පුළුවන්. ඒකට අපි පාලි භාෂාවෙන් කියනවා නම් මාතා කිං කරෝති. මාතා කිං කරෝති. මව කුමක් කරයි? එතකොට අපි උත්තරය දෙනවා බත්තම් පචති. බත පිසිනවා. බත පිසිනවා. බත උයනවා. එතකොට ඒකෙදි මාතා බත්තම් පචති කියලා ලිව්වොත් තමයි වාක්‍ය සම්පූර්ණ. හැබැයි අර ටික කිව්වයි කියලා අර්ථය තේරෙන්නේ නැද්ද? අර මාතා කියන පදේ නොකිව්වයි කියලා අර්ථය අපහැදිලි වෙන්නවද නැද්ද? පැහැදිලිද නැද්ද අර්ථය? අර්ථය පැහැදිලි. මොකද අහපු ප්‍රශ්නයට අනුව උත්තරේ දුන්නේ. ඒකට ඇහුවේ අම්මා මොකද කරන්නේ කියලා කොහොමද ආයේ අම්මා මොකද කරන්නේ අහපම තාත්තා කරන දේ කියන්නේ නෑනේ නේද සාමාන්‍යයෙන් අපි දැන් ඔන්න අම්මා බත් උයෝයි ඉද්දි ඉතින් අම්මා මොකද කරන්නේ අහපම තාත්තා කුඹුරු හානවා නම් අපි කියන්නේ කුඹුරු හානවායි කියලා නේ ඉතින් හරියට තිහ බුද්ධිය තියෙනම් එහෙම කියන්නේ එහෙම නැත්තම් වෙන එක වෙනස් වෙන්න පුළුවන් එහෙම නැත්තම් ඉතින් අම්මා කරන්නේ මොකද්ද කියලා අහගම උත්තරේ දෙන්නේ අම්මා කරන දේම තමයි එහෙමනම් පැහැදිලි ඒ වගේ නාම පදයක් යෙදෙන් යෙදිලා හෝ වේවා ඇතැන් තැනකදී එහෙම නාම පදය අධ්‍යහාර කරගෙන නාම පදේ නොයෙදී වුණත් ඒ උක්ත පදේ නොයෙදී වුණත් ක්‍රියාපදේ යෙදෙන්න පුළුවන් ඒකක් මතක තියාගන්න. ඒකට මෙහෙම තියෙද්දි දැන් තාමත් අපිට කියන්න බැහැ දැන් ඒක වචන පදේද අපිට ගන්න ඕන බහුවචන පදේද ඒ වගේ තැනකදී ප්‍රීතියක් කියනවා. ඔර මේ පද දෙකෙන් දැන් හැම එකේම දැන් දැන් කාණ්ඩ දෙක 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 කඩා ගත්තානේ. මෙතනත් දෙකක් තියෙනවා. ප්‍රථම පුරුෂ දෙකයි, මධ්‍යම පුරුෂ දෙකයි, උත්තම පුරුෂ දෙකයි, ආපහු ප්‍රථම පුරුෂ දෙකයි. ඔහොම ඔහොම දැන් දෙකේ දෙකේ කාණ්ඩ තියෙනවා. මේ වගේ තැනක දැන් අපිට කියන්න ඕන මම ගැන. මම බත උයමි කියලා. ඒකට දැන් කියන්න ඕන මම කියද්දි දැන් උත්තම පුරුෂය කියන කතාව හරි. තොර පද දෙකක් තියෙනවා කෝකද ගන්න ඕන කියන එක සාමහරිකින් කිව්වේ නැහැ. ඒතකොට මේකෙදි රීතියක් තියෙනවා මුලින් කියන්නේ ඒක වචන පදයයි. මුලින් කියලා තියෙන්නේ ප්‍රත්‍ය දෙකෙන් මුලින් කියලා තියෙන්නේ ඒක වචන ප්‍රත්‍ය දෙවෙනියට කියලා තියෙන්නේ බහුවචන ප්‍රත්‍ය. මේ වගේ තැනකදී එතකොට දැන් ඒක වචන කෙනා ගැන නම් කියන්න ඕන ඒක වචන ප්‍රත්‍ය ගන්න. අන්න ඒක තමයි රීතිය ඊළඟට කිව්වේ ඒකම් හිවත්තබ්බේ ඒක වචන. එතකොට ඒකේ තේරුම ඒකම් හි වත්තබ්බේ එකක් කිය යුතු කල්හි ඒක වචන ප්‍රත්‍යය යෙදි. පැහැදිලි? එකක් ගැන නම් අපිට එක්කෙනෙක් ගැන නම් කියන්න ඕන මේ හැම තැනකදීම ඒක වචනයක් කියන්න ඕන තැන ඒක වචන ප්‍රත්‍ය ගන්නවා බහුවචන පදේ ගැන කියන්න ඕන නම් බහුවචන ප්‍රත්‍ය ගන්න. මේ ටික කලින් කතා කරලා තියෙන ඒවා පැහැදිලි ඒවා. ඒ න්‍යාය මේ ඉතින් එක පැහැදිලි කරගෙන යන්නේ. මේ කියන ඒවා ආයෙ ඊළඟ ඒවා දිග කියන්නේ නැහැ. එනිසා මේ කියන විස්තර මූලික වර අලුතෙන්ම ව්‍යාකරණය ඉගෙන ගන්න ආයත ඉතරම මුලින්ම ගන්න උපතනේ. එනිසා ඉතින් මුල ඉඳන් මේ ටික ආයේ කියාගෙන යනවා. ඉතින් ඉස්සරහට අපි කතා කරගෙන යමු. කත්තරි ඉති විකරණ විධානේ සබ්බත්ත වක්ඛති. කත්තරි යන පදය විකරණ විධානේ විකරණ ප්‍රත්‍ය විධාන කරන්නා වූ සබ්බත් වත්තති සියලු තැන්හි වැටේ. ඒ කියන්නේ මොකක්ද? දැන් කත්තරී කියන එකේ තේරුම කර්තෘකාරකයෙහි කියන එක. එතකොට ඒ පදේ අපි දැන් ඒ විකරණ ප්‍රත්‍ය ගැන කියන හැම තැනකදීම කර්තෘකාරකය ගැන කතා කරන හැම තැනකදීම මේ කත්තරී කියන පදෙත් එකතු කරගෙන අර්ථ කියන්න කියන එකයි කියන්නේ. පැහැදිලි ඇති. අපි ඉස්සරහට මේ ඉතිරි සූත්‍ර කතා කරද්දී මේක යෙදෙන්නේ කොයි තැන්වලද කියන එක පැහැදිලි වෙනවා. ඔන්න ඊළඟට දැන් අපි දැන් ආඛ්‍යාත ප්‍රත්‍ය ගැන කීවනේ. දැන් ඔන්න විකරණ ප්‍රත්‍ය ගැන විස්තර කරන්නයි යන්නේ. භුවාදිතෝ අ ද්වාදිතෝ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. විකරණ ප්‍රත්‍ය විධාන කරන සූත්‍රයක්. ඒක අහගත්තම ඇති නේද? හරි. ද්වාදිතෝ යනුද අ යනුද මෙහි පද දෙකයි. හරි අපි මේකේ වෘත්තියක් කියාගෙන යමු. භූ ඉච්ඡාදීහි ධාතුහි
භූ ජනාදී ධාතුන්
කෙරෙන් හරග వర్తమానా పంచమీ హి యత్రీసు వర్తమాన పంచమీ హి యత్రీ విభక్తి ఇద అపచ్యో హోతి అప్రత్యవి యాది వికరణా యకార ఆది వికరణ ప్రత్యోద మే మొక్కది కివే మే వికరణ ప్రత్యా హెమ ఆఖ్యాత విభక్తి ఎదీమ ఎదేమి నహే అపి కీవాని ఆఖ్యాత విభక్తి కియత్ తీనవ కీవద ఆఖ్యాత విభక్తి అటై ఏ అటే హెమ తనకదీమ మే వికరణ ప్రత్య ఎదేమి నహే మే ధాతువత్ ఎక్క ఎదేన వికరణ ప్రత్య తీనవని ధాతువట పస్సే అపి కీవాని వికరణ ప్రత్య ఎకతు కర్లా ఇట పస్సే ఆఖ్యాత ప్రత్య ఎకతు కరన్న కియా ఏ ఆఖ్యాత ప్రత్య ఎదకొట ఒక్కొమ ఆఖ్యాత విభక్తి తీయనవా అట ఎక్క దొలహగాని ఆఖ్యాత ప్రత్య తీయనవా అణు హయ ఏ అణు హయన ఎదిన తెంగుల వికరణ ప్రత్య ఎదిన్నే నెహ ఒక ఎదిన తెంటిక గేన తమాజ్ మే కివ్వే మిన్న మే మే విభక్తి వలది మే వికరణ ప్రత్య ఎదినవా మనవాగిదిద వర్తమాన పంచమి హీ యత్రి మే కియన విభక్తి ఆఖ్యాత విభక్తి వలది ఏ ప్రత్య టిక ఏదేది ప్రతిహయాత్ తీనోని దొలహగానే తెంతున్నట ఏ టైం వలది వికరణ ప్రత్యాత్ ఇకటు కర్ల తమాయి ఆఖ్యాత ప్రత్య ఇకటు కర అనిత్ ఏ వగిది వికరణ ప్రత్య ఇకటు వేని నహ కియన కై గియా ఏ వైతి మదక తీయా గాన్ మే రీతి మేమ కివ్వాయి కియని హరి తోడ ఏ విధియట తమా య యకార ఆది వికరణ ప్రత్య యకార తీయని కొహిద దివాది గణి దివాది గణయ కిలయే ధాతు గణ హతెన్ ఎకక్ తీనవన ఏ దివాది గణయే య కిల ప్రత్యక్ తీనవ అన్నే ఏ ప్రత్య గణ మే విధియట దనగన్న కిన అపి ఈ వగన వెలి విస్తర ఇక్కడ కథా కరు అపి ఈలంగ గాతావత్ తీన ఏకత్ కీవన్న దెము కాట నే విమల జీవాయ సమ ఏ వినయ ధాతుగా నీకని నీకియానే అసారే గని హెమ ధాతుగానయాత్మ మే విభక్తి ప్రత్య అటేమ విభక్తి అటేమ వరణ గినవని హెమ ధాతువాత్మ మే అటేమ ఎదినవ తొరి ధాతుగాన హతేమ ఇవ వెంగ్ వెంగ్వ మే టికేయదిన రుదాదీ గణిత ధాతువాక్ కియన్నే ఏకే అని వర్తమాన కాలే ఇదరం నేమి అని కాలవలత్ వర్ణ గన్న పురువా వర్ణే గిన సమహార ధాతు హెమేకమ వర్ణే గిన్ని నెహ సమహార ప్రత్యవల యదిన్ని నెహ ఈ వగన అపి తవ టికక్ ఇస్తరహత కతా కరు ఈ గాతావ కియం బలం
ఉద్దాపర బాగట్టాన జిన్నా దాది విభక్తియో నిస్తాయ వచ్చే ఆహుతి ఏదే వికరణాసి
ముఖం దేగి తేరు అది కేయగనియాము ఉబ్బాపర భాగట్టాన
ఉబ్బాపర భాగట్టాన
పూర్వ అపర భాగ్యాన్ని తితిమేన్ భిన్నా ధాతు విభక్తియో
భిన్నా ధాతు విభక్తియో
విన్ ఉ ధాతుయ విభక్తియ యన దిక్ నిత్తాయ
నిత్తాయ
అసురు కొట
అసురు కొట
ఏ పాఠ్యా హంతి
ఏ పాఠ్యా హంతి
యం ప్రత్యో విద్
యం ప్రత్యో విద్
తే వికరణా సివం ඒ ප්‍රත්‍යයෝ විකරණයෝ නම් වන්නාක. ඒ මොකක්ද කිව්වේ? උබ්බා පරභාගට්ඨානා කියලා මේ කිව්වේ పూర్ව අපර වශයෙන් සිටිනවා කියන එකේ තේරුම. කෙටියෙන්ම මේ කියන්නේ
ධාතුවයි.
ඔව්. දැන් මේ ධාතුවයි
ආඛ්‍යාත ප්‍රත්‍යය.
ඔව්. ධාතුව තියෙනවා, ආඛ්‍යාත ප්‍රත්‍යය තියෙනවා. ඒතර මේ ධාතුව పూర్වයෙන් තියෙනවා, ආඛ්‍යාත ප්‍රත්‍යය පිටුපසින් තියෙනවා. අපරව තියෙනවා පිටිපස්සෙන් තියෙනවා. මෙන්න මේ විදිහට ධාතුවට පසුවත් ආඛ්‍යාත ප්‍රත්‍යයට పూర్වයේ සිටින්මින් ඒ දෙක අතුරු කරගෙන පවතින යම් ප්‍රත්‍ය තියෙනවාද? ඒවට අපි කියනවා විකරණ ප්‍රත්‍ය කියලා. කෙටියෙන්ම කිව්වොත් ධාතුවත් ආඛ්‍යාත ප්‍රත්‍යයත් අතර යම් ප්‍රත්‍යයක් යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා කතාවක් නැහැ. එහෙම යම් අවස්ථාවක යෙදෙනවා නම් ඒකට අපි නමක් දෙනවා විකරණ ප්‍රත්‍ය කියලා. ඒකට මෙතෙන්නම මේ විකරණ ප්‍රත්‍ය වෙනුවට මේ යෙදෙන තැනම තමයි අපි පස්සේ කතා කරන කර්මකාරක ය ප්‍රත්‍ය හිමත් යෙදෙන්නේ. ඒවත් මතක තියාගන්න ඕනේ. ඒ තැනකදී මේ විකරණ ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. ඒකට ඒ වගේ තැන් මතක තියාගන්න
ඕනේ.
ආඛ්‍යාත ප්‍රත්‍ය කියන එකටම විකරණ ප්‍රත්‍ය කියලා කියනවා. එහෙම
කියනවා. ආඛ්‍යාත ප්‍රත්‍ය මේ අර කියපු
96 විභක්ති ප්‍රත්‍ය කියන්නේ මේවා. ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය.
දෙක මේකයි.
ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය කියලා කියනවා.
කර්මකාරකයේ කියන්නේ කියලා.
ඔව් කර්මකාරකයේ මේක කියන්නේ. හරි. එතකොට ඔන්න දැන් පළවෙනි පදේ හදන්නයි යන්නේ. සෝ ඕදනම් පචති.
සෝ ඕදනම් පචති.
හේතේම බත පිසයි.
හේතේම බත පිසයි.
බහුම්මි වත්තබ්බේ.
බහුම්මි වත්තබ්බේ.
බොහෝ වක් කියේ දුඛල්ති.
බොහෝ වක් කියේ දුඛල්ති.
බහු වචන.
බහු වචන.
බහු වචන යදී. අන්ති
අන්ති
එහිදී අන්ති විභක්ති ප්‍රත්‍යය යෙදේ.
එහිදී අන්ති විභක්ති ප්‍රත්‍යය යෙදේ.
සරලෝපාදි
සරලෝපාදි
සරලෝපාදිය සිදුවේ.
සරලෝපාදිය සිදුවේ.
තේ පචන්ති
තේ පචන්ති.
තේ ඕදනං පචන්ති යයි පදය සැකසේ.
තේ ඕදනං පචන්ති යයි පදය සැකසේ.
පදේ කියන්නේ වාක්‍ය තමයි අපි හදුවේ. ඒකේ ඒතකොට ක්‍රියාපදේ හදන හැටි විතරයි දැන් කියන්නේ. හරි. අපි එමනම් දැන් ඔන්න මේ ටික හදුවා ඉක්මනට බලාගෙන යමු. කාට හරි අපි දෙන විස්තර කරන්න මොල ඉඳන් සූත්‍ර ටික. නේද කොහොමද හැදෙන්නේ කියලා? අවර චිත්තය. කියමු බලන්න. අනිත් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මේ කියනවා වගේ කියලා පැහැදිලි වෙන්න
කියන්නේ.
හරි කියගෙන පච පාකේ කියලා තියෙනවා. පච ධාතුව පිසීම් අර්ථයෙහි කියන එකයි තේරුම. පච පාකේ කියන ධාතුව වෙනවා. එතකොට අපි ජින වචන යුක්තංහි කියලා සූත්‍රය ගන්න. දැන් අපි හදන්න යන්නේ පචති කියන ක්‍රියාපදේ. නේද? පිසයි කියන අර්ථය හදන්න යන්නේ. අපිට දැන් කියන්න උවමනාව තියෙන්නේ මොකක්ද? අපිට දැන් කියන්න උවමනාව තියෙන්නේ ඔහු බත පිසයි කියන එකයි කියන්න උවමනාව තියෙන්නේ. ඔහු බත පිසයි කියන වාක්‍ය කියන්න උවමනාව තියෙද්දි දැන් කොහොමද මේ ක්‍රියාපදේ හදාගන්නේ කියන එකයි විස්තර කරන්නේ. කොහොමද හදාගන්නේ? පච පාකේ කියලා තියෙනවා. ඊට පස්සේ බුආදයෝ ධාතු කියන සූත්‍රයෙන් බු ආදී ඒ පදවලට මේ අපි නමක් දෙනවා ධාතු කියලා. නේද? ඔය ඉතින් කියන්නේ අපි කියන්නේ ඔක්කොම. ඊට පස්සේ ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස කියන එකෙන් මොකද තේරි? එකට වැඩි නම් අවසාන ස්වරේ ලොක් කළා. ඒ සූත්‍රයෙන් කලේ එකයි. ඒ නිසා තමයි දැන් පච කියද්දී දෙකයි ස්වර. ඒ නිසා අගම තියන ආයන්න අයින් කරා. ඊළඟට ධාතු ලිංගයේහි පරාපච්චය. ධාතු ලිංගයන්ගෙන් පස්සේ අපි ප්‍රත්‍ය එකතු කරනවායි කියලා කිව්වා. ඒ නිසා දැන් එකතු කරන්න පුළුවන් ප්‍රත්‍ය ඔන්න ඊළඟට පෙන්නනවා ප්‍රත්‍ය ගොඩක්. වර්තමානා තීයන් තීසී ඉදමීන ඒ විදිහට දැන් ප්‍රත්‍ය 12ක් තියෙනවා. 12න් එකතු කරගෙන ඉතින් එක වචනයක් හදාගන්න බෑනේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඔන්න ඊළඟට බලනවා වර්තමානා පච්චුප්පන්නි. දැන් ඒකෙදිත් අපි බලන්න ඕන දැන් අපි කියන්න යන්නේ මොන කාලෙට අයිති ක්‍රියාපදයක්ද? අපි කියන්න යන්නේ එතකොට වර්තමාන කාලික ක්‍රියාපදයක්. ඒ නිසා එහෙමනම් වර්තමාන කාලයට අදාළ එකක් තමයි දැන් කියන්නේ. ඊට පස්සේ අත කුබ්බාණ විභත්තිනං ච පරස්ස පදානි. එතකොට මුල් හයක අපි නමක් දුන්නා පරස්ස පද කියලා. තාමත් අපිට කියන්න ඕන එක හරියට වෙන් කරගන්න බැරි වුණා. කත්තරි පරස්ස පදං. එතකොට කත්‍රූකාරකී තමයි මේ පරස්ස පද යෙදෙන්නේ කියලා වෙන් කරගත්තා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ අපි වෙන් කරගන්නවා මේවා දෙක දෙක වෙන් කරගන්නවා කොටස් හයකට. පඨම මජ්ඣිම උත්තම කියලා වෙන් කරගත්තා. දේදේ පඨම මජ්ඣිම උත්තම පුරිසා කියන සූත්‍රේ. ඒ කරගෙන ඊට පස්සේ දැන් අපි කියන්න යන්නේ මොකක්ද කියලා දැන් හොයා ඉස්සල්ලාම අපි වෙන් කරගන්නවා. දැන් අපිට කියන්න ඕන ඔහු බත පිසී කියලා නම් ඔහු කියන පදය මේ පුරුෂ තුනෙන් කෝකට දායිති? ඒ ප්‍රථම පුරුෂ උත්තම පුරුෂණ වෙන්න බෑයිද? ඇයි? යම් බලන්න ඔහු පවිවේකායත් යම් බලන්න ඔහු බත පිසී කියති. ඔහු කියන පදය මොන පුරුෂද? ඇයි ප්‍රථම පුරුෂ උනේ? උත්තම පුරුෂ වෙන්න බැරිද? උත්තම පුරුෂයකට අයිති වෙන්නේ මොනවද? ඔව්. කොහේ මං අහන්නේ නාමපදේ? උත්තපදේ? ඔව්. මම අපි මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ? ඔව්. ත්වං තුං හි ඔය දෙක විතරයි. එතකොට ඒ ටික හැරුණම අනිත් සියලුම පද අහං මයං අම්හේ කියන එක උත්තම පුරුෂයි. අහං කියන්නේ උත්තම පුරුෂයේ එක වචන. මයං අම්හේ කියන්නේ බහුවචන. මධ්‍යම පුරුෂයේ ත්වං කියන්නේ එක වචන. තුම්හේ කියන්නේ බහුවචන. ඒ පද පහ හැරුණම පාලි භාෂාවේ තියෙන අනිත් සියලුම පද ප්‍රථමා ඒක වචනයෙන් යෙදෙන ප්‍රථමාවෙන් යෙදෙන පද අනිත් සියල්ලම එතකොට අපිට එන්නේ ප්‍රථම පුරුෂයටයි. ගහ කිව්වත් මල කිව්වත් හිත කිව්වත් නේද? නමක් කිව්වත් කාගේ හරි වෙන මොනවා කිව්වත් ප්‍රථම පුරුෂයි. එතකොට ඒක ඒක වචන නම් ඒක වචන, බහු වචන නම් බහු වචන. එහෙමනම් අපි දැන් කියන්නේ ඔහු කියලා කිව්වත් ඒක ප්‍රථම පුරුෂයි. එතකොට පොදුවේ අපි ප්‍රථම පුරුෂය හඳුන්වන්න පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. සෝතේ ඒක වචනේදී සෝ, බහු වචනේදී තේ කියලා. පාලියේදී සිංහලේදී පොදුවේ අපි භාවිතා කරන්නේ හේතේම ඔව්හු කියලා. ඕක තමයි සිංහලේ පාවිච්චි කරන්නේ පොදු නාමයේ විදිහට. එතකොට ඒ වෙනුවට ඕන එකක් ගන්න පුළුවන් ඒක වචනයෙන් යෙදෙන ප්‍රථම පුරුෂ පද. එතකොට අපිට කියන්න ඕන දැන් ඔහු බත පිසයි කියලා. එහෙමනම් ඔහු කියන පදේ ප්‍රථම පුරුෂයි. එහෙමනම් අපිට දැන් ඕන ක්‍රියාපදේ හදාගන්න ප්‍රථම පුරුෂ ක්‍රියාපදේ. එහෙමනම් ප්‍රථම පුරුෂයට අදාළ ඒ ක්‍රියාපදය හදන්න අවශ්‍ය ප්‍රත්‍ය අපි ගන්න සූත්‍රය මෙතෙන්ද ගන්න ඕනේ. ඒකයි ඊළඟට තෝරාගත්තේ. නාමම්හි පවිජ්ජමානේපි තුල්‍යාධිකරණේ පඨමෝ. ඔන්න ප්‍රථම පුරුෂයේ ආඛ්‍යාත ප්‍රත්‍ය නියම කරන සූත්‍රය. එතකොට මේකෙත් දැන් ප්‍රත්‍ය දෙකක් තියෙනවානේ. පරස්ස පදවල දැන් මෙතන අපි ඉස්සල්ලා හයක් වෙන් කරගත්තා පරස්ස පදේ කියලා කලින් සූත්‍රයකින්. ඒ හයත් අපි දෙක දෙක වෙන් කරගෙන දැන් මේ ප්‍රථම පුරුෂ දෙක ගත්තා. එතකොට දැන් මේකේ මේ දෙක තියෙනවා. මේ දෙකෙන් අපි කෝකද දැන් තෝරාගන්නේ? දැන් අපි කියන්නේ යන්නේ ඔහු බත පිසයි. ඔහු කියන්නේ ඒක වචනද බහුවචනද? ඒක වචනයි. ඒ නිසා අපි මේ දෙකිනුත් ඒක වචන පදේ අපි ගන්නවා ක්‍රියාපදේ විදියට. ඒ නිසා තමයි අපි අර ඒකම්හි වත්තම්බේ ඒක වචනම් කියන රීතිය දැක්කේ. එකක් කිය යුතු කල්හි ඒක වචන ප්‍රත්‍ය ගන්න. අන්න තී අන්ති කියලා අපි මේ දෙකම පෙන්නලා ඒ දෙකෙන් ඒක වචන පදේ විතරක් ඉතිරි කරගත්තා මේ රීතිය අරගෙන. එතකොට දැන් පච් තී කියලා දැන් තියෙන. ඊළඟට අපි විකරණ ප්‍රත්‍ය එකතු කරගන්නවා. දැන් කතා කරපු සූත්‍රයෙන් බුආදිතෝ අ බූ ආදී ධාතුන්ගෙන් පස්සේ අ කියන විකරණයේ යෙදෙනවා කියලා අයන්න ගත්තා. ඊට පස්සේ නයේ පරංජිස්තේ සූත්‍රයෙන් මේක එකතු කළාම පදේ හැදෙනවා පච්චති. ඊටයි. ඊට පස්සේ උක්ත පදෙත් එක්ක අපි එකතු කරලා කර්ම පදෙත් දාලා වාක්‍ය හදනවා. සෝ ඕදනං පච්චති. පැහැදිලියද? ඉතින් මේ වෙනකන් කතා කරපු සූත්‍ර ඔක්කොම ඔතන දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අර්ථ ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ ටිකේ අර්ථ. තන. ඔව් ඒ කියන්නේ ස්වර රහිත ව්‍යංජනය පසුව තියෙන ස්වරයට එකතු කරනවා කියන එක. අපි ඒක මුලින්ම කතා කරපු සූත්‍රයක් අර මුල්ම හන්දිකාණ්ඩේ. ඒක අපි ඒ පදේ හදාගෙන කතා කරමු. ඒ වෙන ක්‍රමයකින් හැදෙන්නේ. භූ ධාතුවේ පදාන්ත ඌකාරය වෘති වෙලා ඕහට අවාදීචේ වෙලා භව කියලා හැදෙයි. ලොක්ුණොත් නැත්නම් හල් බයන් විතර නීති කියෙන්නේ. දැන් නැත්නම් බති කියලා හැදෙන්නේ. හල් බයන්නට අයන් එකතු කරලා තියන් එකතු කරලා. ඒකට බලන්න භවති කියලා හැදෙනවද කියලා. හැදෙනවා. බාති කියලා ඒකට හැදෙන්නේ. හරි. එහෙනම් අපි මේකේ ගැටලුවක් නැත්නම් අපි යමු ඊළඟ කොටසට නේ. ඉක්මනට තියෙන තප්පර 10. තප්පර 10කින් අහන්න බලන්න. නැතු ඇති. මේක වැරදිලා නේද? ඒකත් පච්චතිමයි. අන්තිමට හැදිලා බලද්දි නේද? හරි වෙයි. මේක හදා ගන්න ඕනේ දැන පචන්ති වෙන්න ඕනේ. අවසානෙට උත්තරේ තියෙනවා වාක්‍ය හදමු දැන. හරි ඉර ගහලා තියෙන තැන හැබැයි තියෙන්නේ පච්චති කියලාම. ඒකත් අපි බලාගෙන යමු. ඉතින් දැන් ඒක එච්චර අපහසුයක් නැහැ. මුල් සූත්‍ර ටික ඒ විදිහමයි. ද්වේ ද්වේ පඨම මජ්ක්‍ධිමෝත්තම පුරිසා කියන තැනට එනකම්ම වෙනසක් නැහැ. කලින් ටික මෙතෙන් එනකම්ම සමානයි. ඊට පස්සේ මේකත් ඒ සූත්‍රෙමයි. දැන් අපිට කියන්න ඕනමනාව තියෙන්නේ ඔහු බත පිසයි කියලා නෙවෙයි. දැන් අපිට ඔහු බත පිසක් කියලා කියන්න ඕන වුණොත් බහුවචනෙන් කියන්න ඕන වුණොත් කොහොමද කරන්නේ කියලා අපි ප්‍රශ්නයක් ආව. දැන් ඔන්න ඊට පස්සේ අපි බහුවචන ක්‍රියාපදේ කොහොමද හදන්නේ කියන එකයි දැන් බලන්නේ. අර විදිහටම දැන් ඒකත් ප්‍රථම පුරුෂමනි. ඔහු කිව්වා ප්‍රථම පුරුෂමයි. හැබැයි බහුවචනයි. ඒ නිසා ක්‍රියාපදෙත් අපිට බහුවචනෙන් තියන්න ඕන. දැන් උක්තය බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචනෙම තියෙන්න ඕන. එහෙමනම් දැන් අපි බහුවචන පදේ හදාගන්නවා. දැන් මෙතෙන්ට පජති කියලා තියන්න බෑ. තේ හෝදනම් පජති කියන්න බෑ. ඒ නිසා දැන් කොහොමද ඊළඟ පදේ හැදෙන්නේ කියන එකයි විස්තර කරන්නේ. මෙතෙන් එනකන් මේකත් ප්‍රථම පුරුෂ නිසා ද්වේ පඨම මජ්ක්‍ධිමුත්තම පුරිසා කියන සූත්‍රය ගත්තා. ඒකෙන් ඒ තී අන්ති කියන ඒවා දෙක දෙක දැන් වින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ප්‍රථම පුරුෂය නියම කරන නාමමි පවිජ්ජමානී කියන සූත්‍රයෙන් ප්‍රථම පුරුෂයට අදාළ යුගලය අපි තෝරාගත්තා. තී අන්ති කියන ප්‍රථම පුරුෂයට අයිති ආඛ්‍යාත ප්‍රත්‍ය දෙක. ඊට පස්සේ දැන් කලින් කිව්වේ ඒකම් හිවත්තබ්බේ ඒක වචනම් දැන් ගොඩක් කියන්න ඕන නම් ගොඩ දිනේ ගැන කියවෙන්න ඕන නම් ක්‍රියාපදෙන් බහුම් හිවත්තබ්බේ බහුවචනම් බහුවචන ආඛ්‍යාත ප්‍රත්‍යයයි අපි ගන්න. එතකොට අන්ති කියන ප්‍රත්‍ය ගත්තා. අර විදියටම ආඛ්‍යාත ප්‍රත්‍යත් පටන් ගන්න අයන්නේ. දැන් විකරණ ප්‍රත්‍යත් අපි එකතු කරගත්තා භවාදිතෝ කියන සූත්‍රයෙන් අයන්න. දැන් අයනු දෙකක් එක ළඟ තියෙනවා. එතකොට මේ මුල තියෙන අයන්න අපි අයින් කරනවා සරලෝප ලෝපාදී සූත්‍රේ. එතකොට ඉතිරි වෙන්නේ දැන් පච් ධන අන්ති. මේ දෙක එකතු වුණාම මෙතන වැරදුනාට මෙතන හරි. මේ විදිහට පදේ හැදෙනවා. පචන්ති කියලා වචනේ හැදෙනවා. එතකොට තේ ඕදනම් පචන්ති. තේරුම ඔව්හු ඔවුන් නෙවි. ඔවුන් කිව්වොත් ဒုတိය බහුවචනයි. ඔව්හු බත පිසත්. පිසති කියන්න පුළුවන්. ඒක එතකොට විශේෂයක් නෑ. අර වෙනස් වෙන තැන් ටික විතරක් අත්හන දාගත්තම ඇති මුල් ටික තේයාලා. මම කතා කරපු ටික නම් ඉවරයි. අලුතෙන් ආපහු ඉතිරි ටික බලන්න වෙනවා නේ. කියාගෙන යමු. ප්‍රයුජ්‍යමානේපි තුල්‍යාධිකරණේ ඉතිච ප්‍රයුජ්‍යමානේපි යනුද තුල්‍යාධිකරණේ යනුද අධිකාරෝ අධිකාර කරනු ලැබේ. තුම් හේ මජ්ක්‍ධිමෝ යනු මධ්‍යම පුරුෂ විධාන සූත්‍රයි. තුම් හේ යනුද මජ්ක්‍ධිමෝ යනුද මෙහි පද දෙකයි. එතකොට මේකේ අපිට අනුවර්තනය කරගන්න තියෙනවා පද කීපයක්. පුරිසෝ කියන පදය අනුවර්තනය කරගෙන අපි මේකට අර්ථ කියනවා. ප්‍රයුජ්‍යමානීති තුල්‍යාධිකරණේ කියන පදත් එකතු කරගෙන තුල්‍යාධිකරණේ සමාන අධිකරණ වූ තුම් හ ශබ්දය ප්‍රයුජ්‍යමානී අපි යොදනු ලබන කල්හිද නොයොදනු ලබන කල්හිද මජ්ක්‍ධිමෝ පුරිසෝ මධ්‍යම පුරුෂය වේ. අපි වෘත්තියත් කතා කරගෙන යමු. තුල්‍යාධිකරණේ තුම්හේ තුල්‍යාධිකරණ වූ තුම්හ පදය අයුජ්‍යමානේපි අප්‍රයුජ්‍යමානේපි යොදනු ලබන කල්හිද නොයොදනු ලබන කල්හිද මජ්ක්‍ධිමෝ පුරිසෝ හෝති මධ්‍යම පුරුෂය වේ
නාදීන පුරුෂේරේ
ත්වං පච්චති
ත්වං පච්චති
යනු ඒක වචන ආඛ්‍යාත පදයයි
යනු ඒක වචන ආඛ්‍යාත පදයයි
තුම් හේ පච්චත
තුම් හේ පච්චත
යනු බහු වචන ආඛ්‍යාත පදයයි
යනු බහු වචන ආඛ්‍යාත පදයයි
හරි මේ ඒකේ ආයතින් පරණ ඒවා ආයෙ කියන්නේ නැහැ මේ වෙනස් වෙන තැනට ඒ ටික විතරක් දැන් කියාගෙන යන්න මේ සූත්‍රයෙන් එතකොට කියන්නේ මොකක්ද කෙටියෙන්ම මධ්‍යම පුරුෂයක් ගැන කියවෙන අවස්ථාවක ඒ කියන්නේ කුම්ම පදයත් එක්ක යෙදෙන අවස්ථාවක් වෙනවා නම් දුම්ම පදය උක්ත වෙන අවස්ථාවක් වෙනවා නම් වාක්‍යයක ඒ තැනකදී මධ්‍යම පුරුෂයට අයිති ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය දණ්ඩ කියන එකයි කියන්නේ. පැහැදිලිනේ. දුම්ම පදයේ යෙදෙනවා නම් උක්ත වෙලා ඊට අදාළව මධ්‍යම පුරුෂයේ ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය එකතු කරගන්න ක්‍රියාපදයේ අගට. එතකොට අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. හරියටි භාගයයි කියන්නේ ඒක නේද? එතකොට මුලම අර විදිහටම මේ ටික වෙනසක් නැහැ නේද? මේකේ ධින වචන යුත්තන් අර විදිහටම ඒ ටික සාමාන්‍ය ක්‍රමයටම යනවා. භුවාදේව ධාතවෝ ධාතු සන්තෝ ලෝකෝ ඒ සූත්‍රය ධාතු ලිංගේ පරාපච්චා වර්තමානා තීයන්ති වර්තමානා පච්චුප්පන්නේ ඒ සූත්‍ර අර කලින් කියපු විදිහටම යනවා. ඊට පස්සේ අන්න ඊට පස්සේ දැන් උඩම තියෙන්නේ අත කුබ්බාන විභක්ති නංච පරස්ස පදානි කත්තරී පරස්ස පදං ද්වේ ද්වේ පඨම මජ්ඣිම උත්තම පුරිසා කියලා ගන්නවා. ඒක ඒකත් ඒ එතෙන් යනකම් තියෙන සූත්‍ර ටික වෙනස් වෙන්නේ නැහැ. කලින් විදියමයි. ඊට පස්සේ ඔන්න මතක තියාගන්න ඕන දේ තමයි තුම්හේ මජ්ඣිමෝ කියන සූත්‍රයෙන් මධ්‍යම පුරුෂයක් අපිට කියන්න ඕන නම් මධ්‍යම පුරුෂයට අදාළ ප්‍රත්‍ය ගන්න කියලා විධාන කරනවා. එතකොට මධ්‍යම පුරුෂයට අදාළ ප්‍රත්‍ය මොනවද? ති ප්‍රත්‍යයයි ත ප්‍රත්‍යයයි. ඊට පස්සේ ඒකම් ඉවත්වද්දී ඒක වචනං. එකයි එක්කෙනෙක් ගැන නම් කියන්න ඕන. දැන් අපි කියන්න යන්නේ එක්කෙනෙක් ගැන. තුම් මේ ඕදනම් පචති. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් නොඹ පුතුනේ. නොඹ බත පිටහි නොඹ බත පිසයි නැත්නම් තෝ කියලා කියන්න පුළුවන් තෝ නොඹ එහෙම නැත්නම් නොඹ බත පිසයි මේ බණින වචනයක් එහෙම නෙවෙයි තෝ කියලා කියන්නේ නේද සිංහලේ දැන් සමහර විට දැන් කාලේ බණින වචනයක් වුණාට ඒක අර සාමාන්‍ය හොඳ වචනයක් එතකොට නොඹ බත පිසයි එතකොට අපිට කියන්න ඕන ඒක වචන නිසා අපි ඒක වචන ප්‍රත්‍ය වෙන් කර ගන්නවා ති කියලා. ති හ කියන්නේ ප්‍රත්‍ය දෙක. ඒකෙන් අපිට එක්කෙනෙක් ගැන කියන්න ඕන නිසා ති ප්‍රත්‍ය වෙන් කරගත්තා. ඊට පස්සේ බුවාදිතු අර කලින්ම දැන් මේකේ පදාන්තය අයින් කරලානේ තිබුණේ. දාසුස්සන්තෝ ලෝකෝ නේක සරස්තු කියන සූත්‍රෙනි. දැන් තියෙන්නේ පච් කියලා. තන පච් දනති කියලා තියෙනවා. ඊට පස්සේ බුවාදිත සූත්‍රයෙන් විකරණ ප්‍රත්‍ය එකතු කරගත්තා. ණය පරංයුත්තේ සූත්‍රයෙන් මේකත් එකතු කරගන්නවා. පදේ හැදෙනවා පචති. හැබැයි මේකේ වාක්‍ය නැහැ. නේද? ඉතින් වාක්‍ය මෙතනින් එන්න ඕන යටින් ත්වං ඕදනං පචති. ත්වං ඕදනං පචති. නම්බර් බත පිසකි ඊට පස්සේ බහුවචනෙට යද්දි වෙනස් වෙන ටික විතරයි ඉතින් පෙන්නලා තියෙන්නේ නේද එතන ඉතින් අර උඩට එන කන් ටික ඔක්කොම සමානයි, තුම්හි මජ්ජිමෝ කියන එකත් සමානයි. එතකොට බහුම්හි වත්තබ්බේ බහුවචනං කියලා අරගෙන හ ප්‍රත්‍ය ගන්නවා. මේ අර විදිහටම විකරණ ප්‍රත්‍ය ගත්තා, එකතු කළා. එතකොට පච මෙතන හැදිලා නැහැ. හරි, එතකොට ඒක පචත කියලා හැදෙන්න ඕන. එතකොට තුම් හි ඕදනං පචත කියලා වචන හැදෙනවා. තේපි බත පිසහු තුම් හි ඕදනං පචත. ඊට පස්සේ හරි, අපි ඊට පස්සේ උත්තම පුරුෂයේ පදත් හදන හැටි මන්ට බලාගෙන යන්න.
අම්හේ උත්තමෝ
යනු උත්තම පුරුෂ විධාන සූත්‍රයි. අම්හේ යනුද උත්තමෝ යනුද පද දෙකයි. එතකොට මේකේ පුරිතෝ පයුජ්ජමානේ අපි තුල්‍යාධිකරණේ කියන පදත් එකතු කරලා අපි මේකේ අර්ථ කියනවා සූත්‍රයේ. තුල්‍යාධිකරණේ අම්හේ,
තුල්‍යාධිකරණේ අම්හේ,
තුල්‍යාධිකරණ වූ අම්හ ශබ්දය පයුජ්ජමානේ අපි යොදනු ලබන කල්හිද, නොම යොදනු ලබන කල්හිද උත්තමෝ පුරුෂෝ, උත්තම පුරුෂය වේ. අපි වෘත්තියක් කියනවා. තුල්‍යාධිකරණේ අම්හි, තුල්‍යාධිකරණ අම්හ ශබ්දය පයුජ්ජමානේපි අපයුජ්ජමානේපි යොදනු ලබන කල්හිද නොයොදනු ලබන කල්හිද උත්තමෝ පුරිසෝ හෝති, උත්තම පුරුෂය වේ. මේකේ පද හදද්දී තවත් කාරණාවක් මේකට සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා ඒ සූත්‍රයත් අපි ඊළඟ සූත්‍රයක් කියලාම පදේ හදාගමු. අකාරෝ දීඝං හිමිමේසු,
අකාරෝ දීඝං හිමිමේසු
යනු දීර්ඝ විධාන සූත්‍රයි.
යනු දීර්ඝ විධාන සූත්‍රයි.
අකාරෝ යනුද දීඝං යනුද හිමිමේසු යනුද මෙහි පද තුනයි.
අකාරෝ යනුද දීඝං යනුද හිමිමේසු යනුද මෙහි පද තුනයි.
අපි ඒකේ සූත්‍රයේ අර්ථය කියනවා. හිමිමේසු,
හිමිමේසු
හි මි ම යන පත්‍ය පසු ඇති කල්හි, අකාරෝ දීඝං,
අකාරෝ දීඝං
අකාරය දීර්ඝයට කැමිනේ,
අකාරය දීර්ඝයට කැමිනේ.
විවෘතියක් කියමු. හියාදිසු,
හියාදිසු
හි ආදී ප්‍රත්‍ය පසු ඇති කල්හි,
හියාදී ප්‍රත්‍ය පසු ඇති කල්හි
අකාරස්ස දීඝෝ හෝති,
අකාරස්ස දීඝෝ හෝති
අකාරයාගේ දීර්ඝය වේ,
අකාරයාගේ දීර්ඝය වේ.
අහං පචාමි,
අහං පචාමි
යනු මධ්‍යම යනු උත්තම පුරුෂ ඒක වචනයි,
යනු උත්තම පුරුෂ ඒක වචනයි.
මයං පචාම,
මයං පචාම
යනු උත්තම පුරුෂ බහුවචන පදයයි,
යනු උත්තම පුරුෂ බහුවචන පදයයි.
හරි, එතකොට මේ සූත්‍ර අපි දෙකක් කතා කළා. ඒකේ මුලින් කිව්වේ උත්තම පුරුෂ පද හදාගන්න විධානය කරන සූත්‍රය. උත්තම පුරුෂ ප්‍රත්‍ය දෙක ගන්න විධානයක් කරන සූත්‍රය තමයි අම්හේ උත්තමෝ කියලා කිව්වේ. ඒකෙන් උත්තම පුරුෂ ප්‍රත්‍ය දෙක ගන්නවා. ඒ ගත්තම තව විශේෂ සිදුවීමක් වෙනවා. මේ උත්තම පුරුෂ මීම ප්‍රත්‍ය දෙක පිටපස්සෙන් තියෙද්දි ඒ වගේම කී ප්‍රත්‍ය පිටිපස්සෙන් කියෙද්දිත් ඊට අමතරව මෙතනදී කියපු ම ප්‍රත්‍යේ බලයෙන් මකාරයෙන් පටන් ගන්න ප්‍රත්‍යක් පිටිපස්සෙන් කියන අවස්ථාවක්. හොඳට මතක තියාගන්න ඕනේ. මේක සූත්‍රයෙන් කියවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන කතාවක්. මේකේ අමතර මේ සූත්‍රයේ බලයෙන්ම කියවෙන අමතර කතාවක්. ඒක ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන. මකාරයෙන් පටන් ගන්න ප්‍රත්‍යක් පිටිපස්සෙන් තිබ්බත් මුලින් යෙදෙන විකරණ ප්‍රත්‍ය දීර්ඝ වෙනවා. විකරණ ප්‍රත්‍ය අයන් විකරණ ප්‍රත්‍ය වූ අයන්න ආයන්නක් වෙනවා. හැම විකරණ ප්‍රත්‍යම නෙවෙයි. මෙතන එකයි කිව්වේ අකාරෝ දීඝම. හිමිමේසු. හිමිම ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දී මුලින් යෙදෙන විකරණ අකාරය ආයන්නක් වෙනවා කියන එකයි සූත්‍රයේ තියෙන්නේ. පැහැදිලි නැත්නම් අපි පදේ හදාගෙන යමුකෝ. ඒකට පැහැදිලිද? දැන් කොහොමද තියෙන්නේ? කලින් අර කියපු සූත්‍ර ටිකේ විදිහටම යෙදිලා පච් දන ඊට පස්සේ තාම ගත්තේ නැහැ. දැන් උත්තම පුරුෂ පද හදන්න යන්නේ. ඒ නිසා අපි අම්හේ උත්තමෝ කියන සූත්‍රයෙන් මීම කියන පත්‍ය දෙක ගන්නවා. අම්හේ උත්තම ඊට පස්සේ දැන් අපි කියන්න යන්නේ ඒක වචන පදේ ගැන. මම බත පිසමි කියලායි කියන්න යන්නේ. ඒ නිසා ඒක වචන පදේ අපි ගන්න ඕන. ඒ නිසා අපි ඒකම්හි වත්තබ්බේ ඒක වචනම් කියන ප්‍රීතියෙන් මුල් පදේ ඉතිරි කරගන්නවා. මුල් ආඛ්‍යාත ප්‍රත්‍ය ඉතිරි කරගන්නවා ඒක වචන ප්‍රත්‍ය. ඊට පස්සේ බුවාදිතෝ සූත්‍රයෙන් කලින් විදිහටම අවිකරණ ප්‍රත්‍ය ගන්නවා. ඔන්න දැන් ඊළඟට තමයි එන්නේ. දැන් කතා කරමු සූත්‍රය. දැන් පිටිපස්සෙන් තියෙන්නේ මී ප්‍රත්‍ය. ඒ නිසා හිමිමේසු හිමිම දෙහියන්න තාම ආවේ නැහැ. හියන්න කොහෙද තියෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒක අහන්න එපා දැන්ම. ඒකට මේක පංචමී ආඛ්‍යාත විවක් ආඛ්‍යාත ප්‍රත්‍ය අතරේ තියෙන්නේ. අපි ඉස්සරහට ඒක කතා කරනවා. එතකොට අන්න ඒ කියපු ඒ ප්‍රත්‍ය අතරින් දීර්ඝය වෙන්න පුළුවන් තැනක් තමයි දැන් ආවේ. ඒ නිසා මියන්නක් තියෙනවා. ඒ නිසා අපි මෙන්න ඒ මේ තිබුණු අයන්න මෙතනදී දීර්ඝ කරලා ආ කරගන්නවා. එතකොට දැන් තියෙන්නේ පච් අ මි කියලා තිබ්බේක පච් ආ මි කියලා. නැත්තම් මේ දීර්ඝය නොකළොත් කොහොමද හැදෙන්නේ? පචමි කියලා හැදෙන්න ඕන. පචමි කියලා නම් එහෙම නෙවෙයි බුද්ධ දේශනාවේ තියෙන්නේ පචාමි කියලා. ඒ නිසා අපි මේ දීර්ඝය කරනවා අකාරෝ දීගම් සූත්‍රය. පදේ මේ ටික එකතු වෙලා හැදෙනවා. හැදුණු පදේ නම් මෙතන දෙන්නලා නැහැ. මෙතන තියෙනවා ඒ වුණාට. හරි. අහං ආම් පචාමි කියලා පදේ හැදෙනවා. ඔත බත්තන් කියන පදේ තවකට දාගන්න. කමක් නැහැ. බත්තන් හරි ඕදනන් හරි මන්තන් හරි කැමති දේ. තමන් කැමති එකක් දාගන්න. මම බත පිසමි. එතකොට බහුවචනෙත් වෙන වෙනසක් එන්නේ නැහැ. මේ ප්‍රත්‍ය විතරයි වෙනස් වෙන්නේ. මෙතන එතකොට ම ප්‍රත්‍ය එන්නේ. බහුන්දි වත්තබ්බේ බහුවචන. මෙතන ඒකම්හි කියද්දී ඒක වචනේ ආවා. බහුමි කියද්දී බහුවචනේ ආවා. ඊට පස්සේ විකරණ ප්‍රත්‍ය. මේ සූත්‍රයෙන්ම විකරණ ප්‍රත්‍ය දීර්ඝ වුණා. ණය පරණ්‍යුත්තේ මේ සූත්‍රයෙන් එකතු වුණා. මයං පචාම කියලා පදේ හැදුවා. මයන් ඕදරම් පචාම. මේකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න බලන්න. ඔන්න මේ පරස්ස පද ටික අපි කතා කරලා ඉවර වුණා. එතකොට මේ අපි දැන් කතා කරේ වර්තමාන කාලයේ කර්තෘකාරකයේ පරස්ස පද 6. ඒක ඉතින් මතක තියාගන්න ඕනේ. වර්තමාන කාලයේ දැන් අපි බත තාම කතා කරේ බත දැනට පිසන අවස්ථාවක් ගැන. බත පිසුවා කියන එක කියන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. එතකොට ඒක තව ටික දවසක් ඉන්නේ නේද? හරි. දැනට බත එතකොට දැන් අද පිසුවානේ. එතකොට පස්සේ ඊළඟ දවසේ කිව්වේ නේද? කලින් දවසේ පිසපු නිසා දැන් පිසලා ඉවර නිසා කියන නේද? හරි. තව මේකේ මාක් හෝ ගැටලුවක් තියෙනවා. අපි හැදින්නේ නැතුව ඉතින් අපි එහෙමනම් ඊළඟ එකට යමු නේ. මේකේ මතව ටිකක් තියෙන මෙයාට කොටද නේ ටිකක් කියාගෙන යමු නේද? හරාණ්‍යත්තනෝ පදානි
හරාණ්‍යත්තනෝ පදානි
යනු අත්තනෝ පද සංඥා සූත්‍රයි
යනු අත්තනෝ පද සංඥා සූත්‍රයි
හරාණි යනුද අත්තනෝ පදානි යනුද මෙහි පද දෙකයි මේකට විභක්ති නම් කියන පදේ ච කියන පදේ අනුවර්තනය කරලා අර්ථ කියනවා විභක්ති නම් ආඛ්‍යාත විභක්ති 8 දෙනාගේ
ආඛ්‍යාත විභක්ති 8 දෙනාගේ
අරාමි
අරාමි
පසුව ඇත්තා වූ
පසුව ඇත්තා වූ
ච පද 6 අත්තනෝ පදානි
අත්තනෝ පදානි
අත්තනෝ පද නම් වෙත්
අත්තනෝ පද නම් වෙත්
අපි වෘත්තියක් කියනවා අට විභක්ති නම්
අට විභක්ති නම්
විභක්ති 8 දෙනාගේ
විභක්ති 8 දෙනාගේ
යානි යානි පරානි ච පදානි
යානි යානි පරානි ච පදානි
පසුව ඇති යම් යම් පද හයක් වෙද්ද
යම් යම් පද හයක් වෙද්ද
තානි තානි
තානි තානි
ඒ ඒ පදයෝ
ඒ ඒ පදයෝ
අත්තනෝ පදානි නාම
අත්තනෝ පදානි නාම
අත්තනෝ පද නම් වෙත්
අත්තනෝ පද නම් වෙත්
එතකොට මේකෙන් මොකද්ද කියන්නේ? ඉතින් හරි ලේසි. අර කලින් අපි කියපු මුල් පද 6 ගැනනේ කලින් කතා කරේ. දැන් මේ පද 6ට අපි නමක් දුන්නා. මේවට අපි නමක් දුන්නා පරස්ස පද කියලා. මේ 6ට අපි නමක් දුන්නා දැන් අත්තනෝ පද කියලා. එතකොට මේ වර්තමාන විභක්තියේ විතරක් නෙවෙයි. ඉතිරි පංචමී සප්තමී ඒ හැම එකම මුල් පද 6 පරස්ස පදයි දෙවෙනි පද 6 අත්තනෝ පදයි හරි අපි ඊළඟ සූත්‍රයක් කියමු කත්තරීච ඉති
කත්තරීච ඉති
කත්තරීච යන සූත්‍රයෙන්
කත්තරීච යන සූත්‍රයෙන්
අත්තනෝ පදානි
අත්තනෝ පදානි
අත්තනෝ පද දෙති
අත්තනෝ පද දෙති
තේ සංකුබ්බේව
තේ සංකුබ්බේව
තෙස්ස පිරමිනි
තෙස්ස පිරමිනි
සෝ පචතේ
සෝ පචතේ
හෙතෙම පිතයි
හෙතෙම පිසයි
තේ පචන්තේ
තේ පචන්තේ
ඕහු පිසති
ඕහු පිසති
ත්වං පචතේ
ත්වං පචතේ
තෝ පිසහි
තෝ පිසහි
තුම් හේ පචෞහෙ
දුම්හේ පචෞහේ
තෙපි පිතහු
තෙපි පිතහු
අහං පචේ
අහං පචේ
මම පිසමි
මම පිසමි
මයං පචාම්හෙ
මයං පචාම්හෙ
අපි පිතමු
අපි පිතමු
යනුවෙන් පදසකතේ
යනුවෙන් පදසකතේ
අන්න මේ ටික කලින් කියපු ක්‍රමයකම මේ හයත් හැදෙනවා වෙන වෙනසක් නැහැ මේකෙදි වෙනස් වෙන තැන් ටික ඊට පස්සේ පෙන්නනවා කලින් විදියටම අර කලින් ඒ වගේදී මතක ඇති මෙන්න මෙතන විතරක් මෙතෙන් එනකම් ඔක්කොම සූත්‍ර සමානයි මේ වෙනකොට කලින් ආවෙ මොකක්ද?
සත්‍යයි
ඒ මේ තියෙන්නේ අත පුබ්බානි විභක්තිනං ච පරත්ත පදානි. එතකොට ඒ වෙනුවට දැන් ඉන්නේ මොකක්ද? පරාණි අත්තනෝ පදානි. මුල් හය අර කියපු සූත්‍රයෙන් අපි කිව්වේ අත පුබ්බානි විභක්තිනං ච පරත්ත පදානි කියන සූත්‍රයෙන් කිව්වේ මුල් හයට අපි නමක් දුන්නා පරත්ත පද කියලා. පරාණි අත්තනෝ පදානි කියන සූත්‍රයෙන් අපි දුන්නා පසුව යෙදෙන පද 6 ආඛ්‍යාත විභක්ති 6 අත්තනෝ පදේ කියලා නම් කළා. ඒක විතරයි මෙතන වෙනස් වෙන්නේ. මෙතනත් වෙනස් වෙනවා. මේ සූත්‍රය වෙනස් වෙනවා. එතකොට පත්තරී පරස්ත පදානි කියන සූත්‍රය වෙන පරස්ත පදන් කියන සූත්‍රය වෙනුවට කත්තරීච කියන සූත්‍රය ඉන්නේ. ඒතර කත්‍රූකාරක යෙහි අත්තනෝ පද යෙදෙනවා කියන එකයි තේරුම. කත්‍රූකාරකය අත්තනෝ පද යෙදෙනවා. ඒතර අනිත් ටික සමානයි. මෙතනදී යෙදෙන ප්‍රත්‍ය දෙක විතරක් වෙනස් කරගන්නවා. මේකට අදාළ ප්‍රත්‍ය ටිකයි දැන් ගන්න. කලින් කියපු සූත්‍රයෙන් අපි ගත්තේ මුල් 6නේ. මුල් 6ට අදාළ යුගල ටිකනේ ගත්තේ මොනවද? ප්‍රථම පුරුෂ කියද්දි මේ දෙක ගත්තා, මධ්‍යම පුරුෂ කියද්දි මේක ගත්තා, උත්තම පුරුෂ කියද්දි මේක ගත්තා. දැන් අපි මේ ටික අයින් කරලා මේ 6 ගැනයි බලන්නේ. ඒ නිසා දැන් මේකෙන් කතා කරන්නේ අත්තනෝ පද ගැන. ඒ නිසා අත්තනෝ පද 6ට අදාළ යුගල ටිකයි දැන් මෙතන ඉඳන් ගන්න. පැහැදිලිනේ කතාව? ඒ නිසා ද්වේපේ පඨම මජ්ඣිම උත්තම පුරිසා කියන සූත්‍රයෙන් අපි දැන් ගන්නේ මේ පරස්ස පද වලින් අපි හදලා ඉවරයි. ඒ නිසා අත්තනෝ පද යුගලය ප්‍රථම පුරුෂයට අදාළ අත්තනෝ පද යුගලයේ ගත්තා. අර්ථයේ කිසිම වෙනසක් නැහැ. අර විදිහටම තේ අන්තේ කියලා ගත්තා. ඒ විදිහටම ඒකම් ඉවත්තා මේක වචනං කියලා එකක් ඉතිරි කරගත්තා. අවිකරණ ප්‍රත්‍ය ගත්තා. එකතු කළා. පදේ හැදෙනවා සෝ පචතේ. තේරුම අර විදිහම. හෙතේම බත පිසයි. පචති කිව්වත් පචතේ කිව්වත් අර්ථය සමානයි. දැන් අපි යොදනවා නම් යොදන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන තැන් අනුව අපිට මේක තේරුම් ගන්න තමයි මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපිට ඉතින් යොදන්න පුළුවන්. වරදක් නැහැ. කත්‍රූකාරකයේ ওই දෙකෙන් කෝපුණක් යොදන්න පුළුවන්. සෝ රුක්ඛං චින්දති කිව්වත් චින්දතේ කිව්වත් හරි.
ඔව්
ඔව් මේක එන්න ඕනේ අපිට ඈ. ඒක මේ තේයන්තේ කියන එක එන්න ඕනේ මෙතෙන්. ඒවා ඉතින් කලින් ඒ වගේ හැටියට ඒවා මුද්‍රණ දෝෂ. ඒවා පරම ඒ වගේ හැටියට දැනගන්න ඕනේ. හරියට ඔතනේ. ඒකෙම බහුවචන පදේ හැදෙන හැටි අන්ති වෙනවට අන්තේ කියන කොටස එකතු වෙනවා. තී අන්ති කියන එක වෙනවට තේ අන්ති. අර විදියමයි වෙන වෙනසක් නැහැ. තේ පචන්ති කියන එක වෙනවට ඊට සමාන අර්ථයෙන් පදයක් හැදුනා. තේ පචන්තේ ඔව්හු බත කිතත්. ඊළඟට මධ්‍යම පුරුෂ ඒක වචනේ තුම්හේ මජ්ඣිම සූත්‍රයෙන් තේ ඌහේ කියන ප්‍රත්‍ය දෙක ගත්තා. ඒක වචනේ තේ ප්‍රත්‍ය ගත්තා. අර විදිහටම පචතේ ත්වං පචතේ පචති කියන එක වෙනවට පචතේ. නුඹ බත පිසහි බහු වචනයේදී ත ප්‍රත්‍ය වෙනවට ඌහේ කියන ප්‍රත්‍ය එන්නේ. පචෞහි තුම්හේ ඕදනං පචෞහි තේපි බත පිසහු. ඊට පස්සේ අහං කියන දැන් උත්තම පුරුෂයේදී ප්‍රත්‍ය දෙක ඒ උන්හි මීම දෙක වෙනුවට ඒ උන්හි කියන ප්‍රත්‍ය දෙක ආවා. ඒක වචනේදී ඒ ප්‍රත්‍ය මෙතන අයන්නයි ඒ කාර්යයයි දෙකම ස්වර නිසා පූර්වස්වරය ලොප් වෙනවා. මේ මේ සූත්‍රයේ ඉන්න ඕන මෙතෙන්ද සරලෝපෝ සූත්‍රය, ඒක මුද්‍රණ දෝෂ, ඒව හදා ගන්න ඕන. ඊට පස්සේ මේකත් එක එකතු වුණාම පචේ කියලා පදයක් හැදෙනවා. ඔය විදිහට හැදුණු පද බුදු දේශනාවේ ඒ වගේම අපි ඔය ව්‍යවහාර කරන තැන ගොඩාක් තියෙනවා. වන්දේ වන්දේ කියලා කියන තැන වල වඳිමි කියන එකයි තේරුම. අහං වන්දේ මම වඳිමි, අහං වන්දාමි කියන එක තමයි තේරුම. වන්දේ වන්දේ නිබුණ සම්බ මොකද්ද කියන්නේ? වන්දිමි 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 කියන්නේ. ඒක වන්දාමි කියන එකටම සමානයි වන්දේ කියන එක. දැන් මෙතන මේ පචේ කියලා හැදුනේ. ඒ වගේ තමයි වන්දේ. ඊට මේ ඒ ප්‍රත්‍ය මෙතන විතරක් නෙවෙයි තවත් බහුලව යෙදෙන තැනක් තියෙනවා. ඒය ප්‍රත්‍ය වෙනකොට. ඒකත් මතක තියාගන්න ඕනේ. කොහෙද ආයේ යෙදින්නේ? ධම්මවිසුද්ධිය ආයත්ම දැන් කීව තවත් තියෙන තැනක් ඒ ප්‍රත්‍ය. නේද? කොහෙද? කොටකොලාත්ම මෙතෙන් නවතරව තව යෙදෙන තැනක් ගැන කීව දැන්. ඒ ප්‍රත්‍ය. පචේය කියන අර්ථයේ පචේ කියලා පදයක් හැදෙනවා. පිසන්නේය කියන අර්ථයේ. ඒවත් මතක තියාගන්න ඕන. ඒතර පචාමි කියන අර්ථය පචේය කියන අර්ථයේ දෙකේම පචේ කියන පදයක් හැදෙනවා. ඒවා මතක තියාගන්න. මොකද්ද? බාසරේ නෑ. මේ රේ ප්‍රත්‍ය වෙනම තියෙනවා. ඒක පස්සේ අපි කතා කරමු. එය ඒක ඉස්සරහට කතාවේ තන. හරි, එතකොට මෙන්න උත්තම පුරුෂ ඒක වචන පදේ අහං පචේ මම ිතමි මයං කියලා අපුහම පොඩ්ඩක් මෙතන වෙනසක් වෙනවා. දැන් මෙන්න අර කලින් කියපු එක අවස්ථාව. අකාරෝ දීගම් හිමි මේසු කියන සූත්‍රයෙන් දීර්ඝ කරන්න පුළුවන් උනේ චී මී ම තියෙන තැන් වල විතරනේ. හැබැයි මෙතනදී ඒකක්වත් නැහැ. ඒ වුණාට හල් මයන්නේ පටන් ගන්න ප්‍රත්‍යක් තියෙනවා. ඒක ඒ නිසා මතක තියාගන්න ඕන විශේෂ තැනක් මේ. මී හී මී ම ප්‍රත්‍ය වලට අමතරව මෙන්න මේ මුන් හේ වගේ මකාරයෙන් පටන් ගන්න ප්‍රත්‍යක් තියෙන තැන් වලදී අකාරෝ දීගම් හිමි මේසු සූත්‍රයේද. මේක හොඳ උදාහරණයක් මතක තියාගන්න ඕන. මෙතන එතකොට දීර්ඝ වෙනවා විකරණය හීමීම නැතත්. හේතුව තමයි මේ මකාරයකින් පටන් ගන්න ප්‍රත්‍යක් නිසා. ඒ නිසා පචම් හේ කියලා නෙමෙයි පදේ හැදෙන්නේ පචාම් හේ. හැදෙන්නේ. හරි. එහෙමනම් ඔන්න පත්‍රුකාරක පද ටික අවසන් වුණා අද දවසේ. නේද? කතුකාරකයට අදාළව දෙවිදීම පද හදලා ඉවරයි. හරි, ඉක්මනට එහෙමනම් කියමු බලන්න. ප්‍රත්‍ය 12. ප්‍රත්‍ය 12 හොඳින් ගන්න. හරි, පච ධාතුවට දාලා අපි උක්ත පදෙත් එකතු කරගෙන යුගලය යුගලය කියාගෙන යනවා. කොහොමද? සෝ ඕදනං පචති පචතේ හෙතෙම බත තිසයි. ඒ විදිහට සිංහල තේරුමත් එක්ක පරිවර්තනය කරගෙන යනවා. සෝ ඕදනං පචති, එහෙම නැත්නම් පචතේ දෙකම කියන්න ඕන.
ඔබ බලන්න ඔබ බලන්න
ते योजनां पचन्ति
ते योजनां पचन्ति
ඔවුන් නෙවෙයි ඔවුහු ඊළඟ එක මධ්‍යම පුරුෂ ඒක වචන පචසේ ඒක වචන තේරුම බහු වචනේ තේරුම උත්තම පුරුෂය පචේ තේරුම නොයිටික හොඳ පරිතවට ප්‍රත්‍ය ටික ඔළුවේ තියාගන්න ඕන. මාරු කරලා ඇහුවත් දැන් අපි මේක තියෙන නිසා හොඳයි. අපි මේක මකලා ඊළඟ දවසේ මාරු කරලා දෙමින් දෙමින් අහලා බලනවා. ඒ නිසා ටිකක් ඒ අවසාන හය තමයි ඔය හුරු අඩු. ඒ හය මතක තියාගන්න. ඒ පිළිවෙල මතක තියාගත්තාම හරි ඒ හය. ඒ අන්තේ තේ පුහි ඒ ඉහි. පචතේ පචන්තේ පචතේ පචෞහි පචේ පචාම්හි. ඒ විදිහට මතක තියාගත්තම තමයි. හරි අපි එතකොට යමු ඊළඟ කොටසට. දැන් අපිට යන්න තියෙන්නේ කර්මකාරක පද හිම හදන්න. ඊළඟ සූත්‍රය අපි කියවගෙන යමු. අත්තනෝ පදානි භාවේච කම්මනි.
අත්තනෝ පදානි භාවේච කම්මනි.
යනු අත්තනෝ පද විධාන සූත්‍රයි.
අත්තනෝ පද විධාන සූත්‍රයි.
අත්තනෝ පදානි යනුද භාවේ යනුද ච යනුද කම්මනි යනුද මෙහි පද හතරයි. හරි අපි මේකේ සූත්‍රයේ පදාර්ථ කියමු. භාවේච කම්මනිච භාවකාරකයෙහිද කර්මකාරකයෙහිද අත්තනෝ පදානි
අත්තනෝ පදානි
අත්තනෝ පද වෙති
අත්තනෝ පද වෙති.
එතකොට මේකේ වෘත්තියත් අපි කියලා ඉමු. භාවේච කම්මනිච
භාවේච කම්මනිච
භාවකාරකයෙහිද කර්මකාරකයෙහිද
භාවකාරකයෙහිද කර්මකාරකයෙහිද
අත්තනෝ පදානි හොಂತಿ
අත්තනෝ පදානි හොಂತಿ
අත්තනෝ පද වෙති
අත්තනෝ පද වෙති.
එතකොට මෙන්න මේ මොකක්ද මේ කියන කතාව? ආත්මනේ පද. අපි මේ අත්තනෝ පද කියන එකට තව නමක් කියනවා ආත්මනේ පද කියලා. සිංහලේ යොදන වචනය. තොර මෙන්න මේ අත්තනෝ පද කියන මේ හය දෙනා කර්මකාරකයේ භාවකාරකය කියලා කාරකයක් තියෙනවා. අපි ඒකේ අර්ථය විතරට කියනවා. මෙන්න මේ භාවකාරකයේ මේ හය දෙනා යෙදෙනවා. බඩ බහුල වේතකට යෙදෙන්නේ මේ හය දෙනා. එකයි තේරුම. දැන් භාවකාරකී නම් මේවමයි යෙදෙන්නේ. කර්මකාරකයේ බහුලව යෙදෙන්නේ මෙන්න මේ අත්තනෝ පද. ආඛ්‍යාත ප්‍රත්‍ය 12න් අත්තනෝ පද තමයි කර්මකාරකේ බහුල වේදෙන්නේ.
ආවකස්සේ
මේකමයි යෙදෙන්නේ.
කතුකාරකයේ යෙදෙනවා.
ඔව් කතුකාරකයේ යෙදෙනවා. එතකොට
ඒකේ
දේශනාවේ යෙදিলা තියෙන විදිහ නිකන්. දෙවිදියම මාර්ගේ මාර්ගයට යෙදিলা තියෙනවා. කර්මකාරකේ බහුලව යෙදෙන්නේ අත්තරම් පද. අපි ඉදිරිපිටක් කතා කරමු. එතකොට ප්‍රශ්න විසඳෙනවා ඈ. හරි. ඊට පස්සේ අපි දැන් ඔන්න හදන්න යන්නේ කර්මකාරක පද කීපයක්. අපි ඒවට අදාළ ඉතිරි සූත්‍ර ටික ඊළඟට කතා කරගෙන යනවා. භාව කම්මේසු යෝ.
භාව කම්මේසු යෝ.
ය ප්‍රත්‍ය මෙය ය ප්‍රත්‍ය විධාන සූත්‍රයේකි. භාව කම්මේසු යනුද යෝ යනුද පද දෙකයි.
භාව කම්මේසු යනුද යෝ යනුද පද දෙකයි.
මේකට ධාතුහි කියන පදය එකතු කරගෙන අපි අර්ථ කියනවා ධාතුහි.
ධාතුහි.
ධාතුන් කෙරෙන් පරව.
ධාතුන් කෙරෙන් පරව.
භාව කම්මේසු යෝ.
භාව කම්මේසු යෝ.
භාවකාරක කර්මකාරක යංහි ය ප්‍රත්‍යවි. මෙන්න මේ තමයි අපි අර කලින් කියපු ය ප්‍රත්‍ය විකරණේ විදියට යෙදෙන කර්මකාරක ප්‍රත්‍ය. කර්මකාරකය කර්මකාරක ක්‍රියාපදයක් හදද්දී මේ ය ප්‍රත්‍ය එකතු කරලා තමයි හදන්නේ. පැහැදිලිනේ. එතකොට අපි ඒක විස්තර ඊළඟට කතා කරමු. එතකොට මේ මෙතනදී මේ කෙටියෙන් කියන්නේ අපි කර්මකාරක ක්‍රියාපදයක් හදන්න යනවා නම් සිංහල භාෂාවෙන් නම් අපි කොහොමද කරන්නේ? අපි කියනවා අපි කපනවා කියලා. කපයි කියන ක්‍රියාපදෙ කර්මකාරකයට කොහොමද හදන්නේ? කපන ලදි. එහෙම නැත්නම් කැපීය කියලා කියනවා. කැපීය. ඔව් කැපිනි කියලා කියන්නේ කැපිනි. කැපිය කියන එකක් නෙවෙයි කැපිනි කියලා කියන්නේ. කැපේ කියලා ගස කැපේ. එහෙම නැත්නම් කපනු ලැබේ. බහුලව යෙදෙන්නේ කපනු ලැබේ කියන එක වඩා හොඳයි. කැපේ කියන එකත් එදෙනවා. කැපිය කියන එකෙන් නෑ ගතිත ක්‍රියාපදේ. ඒකට කපනු ලැබේ කියලා යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැපේ කියලා කියන්න පුළුවන්. එතකොට කපයි කියන එකයි කැපේ කියන එකේ අර්ථය සමානයිද? කියන්න බලන්න වෙනස කියන්න බලන්න කොට කොටයක්ම විස්තර කරන්න බලන්න. ඉබේ එහෙමද?
එහෙමද?
කැපේ කර්තෘ එක තමයි ක්‍රියාපදයේ සම්බන්ධය තියෙන්නේ. ඒක කර්තෘව තමයි ක්‍රියාපදයෙන් උක්ත වෙන්නේ කියලා අපි කියනවා. කර්තෘපදෙත් එක්ක තමයි සම්බන්ධය තියෙන්නේ. කපයි කියද්දී කැපේ කියද්දී කර්තෘව වැදගත් නැහැ. කර්තෘව පැත්තකට දාලා කර්මපදේ කැපෙන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ කපන කෙනා හැම නෙවෙයි. කැපේ කියන එකේ තේරුම කැපීමට ලක් වෙනවා කියන එක. කැපීමට ලක් වෙනවා. එතකොට කැපෙන්නේ කවුද කියන එකේ තේරුම කැපීමට ලක් වෙන්නේ කවුද? එතකොට ගස. මිනිසා ගස කපයි කියලා තිබුණා නම් අපි ඒක කර්මකාරකයට හරවද්දී වාක්‍ය සිංහලෙන් ඉන්නේ මිනිසා විසින් ගස කැපේ. එහෙම නැත්නම් මිනිසා විසින් ගස කපනු ලැබේ. දොරේක තේරුම ගස කැපීමට ලක් වෙනවා කියන එක. කපනු ලැබෙන්නේ කවුද කියලා ඇහුවොත් ගස. කැපෙන්නේ කවුද කියලා ඇහුවොත් තේරුම උත්තරේ එන්නේ ගස. පැහැදිලි. එහෙනම් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. කපනවා කියන එකයි කැපෙනවා කියන එක. කපනවා කියන්නේ Taman නැවී කර්තෘපදේ කර්තෘකාරක ක්‍රියාව. කැපෙනවා කියන්නේ කර්ම. ඒ ක්‍රියාවට ලක් වෙනවා. හරි. එතකොට දැන් අපි මේ කර්මකාරකයේ දැන් ඔන්න කම්මනි අත්තනෝ පදාන. කර්මකාරකයේ අත්තනෝ පද යෙදෙන අවස්ථාව ගැනයි කතා කරන්න යන්නේ. එතකොට මේ කර්මකාරක පද හදාගන්න යද්දී ධාතුවට පිටිපස්සෙන් කර්මකාරක ය ප්‍රත්‍ය එකතු වෙනවා. ඒක තමයි විශේෂ. ඒක හොඳට මේක අවධානයේ මේක බලලා තියාගන්න ඕන. නැත්තම් පැටලෙනවා. එතකොට ඒ ක්‍රියාපද දෙකේ වෙනස හොඳට වෙන් කරලා අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් අර්ථ මාරු කරලා කියයි නේද? මිනිසා ගස කපයි කියන එක කියයි ගස මිනිසා කපයි නේද? මේ වගේ වරද්දලා කියයි. මිනිසා හොඳට මේ වෙනස්කම් ක්‍රියාපද වල වෙනස්කම් හොඳට වෙන් කරලා අඳුනාගෙන තියාගන්න ඕන. හරි, අපි ඉතිරි සූත්‍ර ටිකක් කතා කරගෙන ගිහිල්ලා මේකේ අර්ථ කතා කරමු. ඊළඟ සූත්‍රය අපි කියමු. තස්ස චවග්ග යකාර වකාරත්තං තදාත්වං තස්ස වෙන වෙනම කියන්න දෙයක් වගේ දෙන්නේ හොඳයි වගේ. බව කම්මේසු යෝ කිවි නැද්ද? කිව්වනේ. හරි, දැන් කියන එක කියවමු බලන්න. කවුද මංගලායත්ම කියමු බලන්න. දැන් සූත්‍රය කියන්න තියෙනවා, ටිකක් ඉක්මනින් කියමු. තව ටිකක් කියන්න තියෙනවා. ඔව්, එහුන්නේ යන්ති නැති සංකල්ප. හා, කහරියට උච්චාරණය කරන්න ඕන. එතන වැරදුනා පොඩ දෙයක් කියද්දි සදාත්වං තත්ත්ව
සදාත්වං තත්ත්ව.
හරි, අපි ඒකේ අර්ථ කියලා ඉමු. සදාත්වං තත්ත්ව
සදාත්වං තත්ත්ව
ධාතු අන්තය සහිත වූ
ධාතු අන්තය සහිත වූ
තත්ත්ව යස්ස
තත්ත්ව යස්ස
ඒ ය විකරණ විකරණ නෙවෙයි ඒ ය තත්ත්වයක චවග්ග යකාර වකාරත්තං චවර්ග යකාර වකාර භවවි හරි මොකද්ද මේ කියන කතාව අපි ඊළඟට කතා කරගෙන යමු. ඊළඟ වෘතිය අපි කියාගෙන යමු. තස්ස යප්පච්චයස්ස තස්ස
යප්පච්චය
ඒ ය ප්‍රත්‍යයට
ඒ ය ප්‍රත්‍යයට
ධාත්වන්තේන සහ
ධාත්වන්තේන සහ
ධාතු අන්තය සමග
ධාතු අන්තය සමග
යතහ සම්භවං
යතහ සම්භවං
යෙදෙන පරිදි
යෙදෙන පරිදි
චවග්ග යවා හොಂತಿ
චවග්ග යවා හොಂತಿ
චවර්ග යකාර වකාරයෝ වෙති
චවග්ග යකාර වකාරයෝ වෙති.
ඉද මේ පච ධාතුව යෙදෙන තැන් හිදී
මේ පච ධාතුව යෙදෙන තැන් හිදී
ධාත්වන්තස්ස චවග්ගාදිත්තා
ධාත්වන්තස්ස චවග්ගාදිත්තා
ධාතුවන්තය චවර්ග ආදී බැවින්
ධාතුවන්තය චවර්ග ආදී බැවින්
සාදිසේ කතේ
සාදිසේ කතේ
ඉබඳු චකාරයක් කළ කල්හි
ඉබඳු චකාරයක් කළ කල්හි
විත්තං
විත්තං
දිත්තයවි
දිත්තයවි.
එතකොට මොකක්ද ඒ සූත්‍රයෙන් කියන්නේ? දැන් මෙතන ය ප්‍රත්‍ය තියෙනවනේ. අපි දැන් මේ ගත්තු භාව කම්මේසු යෝ ප්‍රත්‍යෙන් ආපු ය ප්‍රත්‍යයට කලින් තියෙන ව්‍යංජනේ දිහා බලමු. එතකොට මේ ව්‍යංජනය ච වර්ගයේ අකුරක් නම් ඒ තැනකදී මේක චකාරයක් බවට පත් වෙනවා. මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේ දෙකටම වරහණක් වගේවත් දෙන්න ඕන. මේ දෙකටම තමයි චකාරය ආදේශ දෙන්නේ. එතකොට මේක අනිත් එක එන්න ඕන භාව කම්මේසු යෝ කියන එක මේ යට එකටත් එක්ක එන්න මේක කෙලින් තමයි තත්ත්ව චවග්ග කියන සූත්‍රයේ ඉස්සරහින් තමයි මේ ආදේශය එන්න ඕන මෙතෙන්ද නිකම්ම යකාරයක් ඇවිල්ලා ආව නම් හරි ඒවා ඉතින් මේ සූත්‍රයෙන් කියන කටයුතු දැනගෙන සුදුසු විදියට කරගන්න. එහෙම නැත්නම් මේ දෙකම එක පෙළේ ලිව්වා නම් ඒත් හරි. මේ සූත්‍ර දෙකම එක පෙළට ආව නම් හරි. හරි. ඊට පස්සේ එතකොට මේ වෙන ආදේශය වෙන විදිය අපි කලින් භාෂාවතරණ පොත්වල දිනම් කියලා තියෙනවා. කොහොමද මේ යකාරයට විත්තය වෙන්නේ කියන එක ගැන. එතකොට පිටු අංකෙ මම කියන්නම් එතනදී බලා ගන්න අපහු භාෂාවතරණේ පොතට ගිහිල්ලා. මෙතනදී භාෂාව කරන පොතේ නම් කර්මකාරක ක්‍රියා පටන් ගන්න 136 පිටුවේ ඒ ටික එතන ඉඳන් ඉස්සරහට අභ්‍යාසෙත් බලාගෙන ඒ ටික ටිකක් පුරුදු කරගන්න භාෂාවක මේ දෙවෙනි පොතේ 136 පිටුවේ ඉඳන් අපි ඊළඟ සූත්‍රයක් කතා කරලා ඊට පස්සේ බලමු කොහොමද මේ පදේ හැදෙන්නේ කියලා. ඊට පස්සේ තවත් දෙයක් වෙනවා මේ කර්මකාරක ක්‍රියාවලදී. මේ අපි මේ ටික කතා කරගනිමු. නැහැ සූත්‍රයක් කියලා නේද කියන්නේ. අත්තනෝ පදානි පරස්ස පදත්තං යනු විධාන සූත්‍රයි. අත්තනෝ පදානි යනුද පරස්ස පදත්තං යනුද පද දෙකයි. මේක කොචි කියන පදේ අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. අත්තනෝ පදානි
අත්තනෝ පදානි
අත්තනෝ පද
අත්තනෝ පද
කොචි සමහර තැනක
කොචි සමහර තැනක
පරස්ස පදත්තං
පරස්ස පදත්තං
පරස්ස පද බවට පැමිණේ
පරස්ස පද බවට පැමිණේ.
හරි ලස්සන වැඩක් මේක කරන්න. අපි ඊළඟ මූර්තියක් කතා කරලා බලමු. අත්තනෝ පදානි
අත්තනෝ පදානි
අත්තනෝ පදයෝ
අත්තනෝ පදයෝ
කොචි ඇතැම් තැනකදී
පරස්ස
පදත්තං යන්ති
පරස්ස
පදත්තං යන්ති පරස්ස පදත්වයට
යත් පරස්ස පදත්වයට
යත් තේන සයාමයාවා
තේන සයාමයාවා
ඔහු විසින් හෝ නුඹ විසින් හෝ මා විසින් හෝ තෝ ඕදනෝ පච්චති
තෝ ඕදනෝ පච්චති
ඒ බත පිසිනු ලැබේ
ඒ බත පිසිනු ලැබේ.
අපි මෙහෙම කියමු ඒ බත් එම පිසිනු ලැබේ
ඒ බත එම පිසිනු ලැබේ.
පච්චතේවා
පච්චතේවා
සෝ ඕදනෝ පච්චතේ යයි හෝ
සෝ ඕදනෝ පච්චතේ යයි හෝ
විකල්ප පදයක් සැකසී
විකල්ප පදයක් සැකසී
තේරුම කලින් එකටම සමානයි කියන්න ඕනේ නෑනේ. හරි තේ පච්ඡන්තේ
තේ පච්ඡන්තේ
පච්ඡන්ති
පජාන්ති.
එතකොට තේ, එතකොට එතින් ලක් ගන්න ඕන තේන තයාමයාවා.
තේන තයාමයාවා.
ඕ විතින් හෝ නුඹ විතින් හෝ මා විතින් හෝ
ඔබ විතින් හෝ
තේ පච්ඡන්ති.
තේ පච්ඡන්ති.
ඕහු පිසිනු ලැබෙත්.
ඕහු පිසිනු ලැබෙති.
පච්ඡන්තේවා.
පච්ඡන්තේවා.
තේ පච්ඡන්තේ යයි හෝ පදේ තකසි.
තේ පච්ඡන්තේ යයි හෝ පදේ තකසි.
එතකොට තේ පච්ඡන්ති කිව්වත් පච්ඡන්තේ කිව්වත් අර්ථය එකයි. ඊළඟ උදාහරණය අපි කියමු. තේන තයාමයාවා.
තේන තයාමයාවා.
ඔහු විසින් නුඹ විසින් මා විසින් හෝ
ඔහු විසින් නුඹ විසින් මා විසින් හෝ
ත්වං පච්චසේ.
ත්වං පච්චසේ.
ත්වං පච්චෞහි.
ත්වං පච්චෞහි.
તો පිසිනු ලැබෙහි.
તો පිසිනු ලැබෙහි.
ලැබෙහි නුඹ તો ඒක වශයෙන් ඔව් මේකේ ඔව් පච්චසේ කියන එකේ එන්න ඕන පිසිනු ලැබෙහි කියලයි අපි මෙහෙම කියමු. පොඩ්ඩක් වැටුණා එතන. අපව කියමු තේන කයමයාවා.
තේන කයමයාවා.
නුඹ විතින් හෝ පඩින්න ඔහු විතින් හෝ නුඹ විතින් හෝ මා විතින් හෝ
ඔහු විතින් හෝ නුඹ විතින් හෝ මා විතින් හෝ
ත්වං පච්චසේ.
ත්වං පච්චසේ.
ත්වං පච්චසි.
ත්වං පච්චසි.
තෝ පිසිනු ලැබෙහි.
තෝ පිසිනු ලැබෙහි.
එතකොට බහුවචනය තුම් හේ පච්චත.
තුම් හේ පච්චත.
තුම් හේ පච්චෞහි.
තුම් හේ පච්චෞහි.
තේපි පිසිනු ලැබෙහු.
තේපි පිසිනු ලැබෙහු.
එහෙම නැත්නම් ඔන්න අහං කියලා ගත්තොත් ඒක ඉතින් මම කියලා ගන්න අමාරුයි. තමන්නේ අපි ඒ අනුත්තර පත්‍රුව අමතක කරලා අපි ඔන්න ඒක තේන කියලාම ගමු. තේන අහං පච්ඡාමි.
තේන අහං පච්ඡාමි.
පච්චේවා.
පච්චේවා.
තේන ඔහු ඉතින්.
තේන ඔහු ඉතින්.
අහං මම.
අහං මම.
පච්චේ.
පච්චේ.
පිසිනු ලැබෙමි.
පිසිනු ලැබෙමි.
පච්ඡාමි.
පච්ඡාමි.
පිසිනු ලැබෙමි.
පිසිනු ලැබෙමි.
එතකොට තේන.
තේන.
ඔහු ඉතින්.
ඔහු ඉතින්.
මයං.
මයං.
අපි.
අපි.
පච්ඡාම.
පච්ඡාම.
පිසිනු ලැබෙමු.
පිසිනු ලැබෙමු.
එහෙම නැත්නම් පච්ඡාම් හි.
පච්ඡාම් හි.
පිසිනු ලැබෙමු.
පිසිනු ලැබෙමු.
පැහැදිලිනේ. ඒතර මෙතන මොකද වෙලා තියෙන්නේ? බලමු අපි ඒතර මේ සූත්‍රයෙන් ඒක කියවෙන්නේ. පරස්ස පදය ගන්න අත්තනෝ පදයනි දැන් කර්මකාරකයේ යෙදෙනවායි කියලා කිව්වේ. කර්මකාරකේ බහුල වේදෙනවා කිව්වේ අත්තනෝපද. මෙන්න මේ හය. හැබැයි ඒ වුණාට ඇතැම් වෙලාවක මේකත් වේදෙනවා. ඒ නිසා අපි මේ දැන් කියපු සූත්‍රයෙන් කරන්නේ මේ පදය අරගෙන මේක ආදේශ කරනවා. මේකට සමාන තේ වෙනුවට ටී ආදේශ කරනවා. අන්තේ වෙනුවට අන්ති ආදේශ කරනවා. කියන්නේ මේකත් ගන්නවා මේකත් ගන්න. දෙකම ගන්නවා කියන එකයි ආයෙත් කියන්නේ. කතරුකාරක හේතුන වගේම කර්මකාරකෙ දෙකම යෙදෙන. එහෙම මතක තියාගත්තම කිතියෙන් හරි.
ඒ විදිහේ ගලහින්ම දාන්න කිව්වද?
ගලහන්නේ. දැන් මේකේ අපිට මතක තියාගන්න තියෙන්නේ මෙතන වෙන වෙනස විතරක් මතක තියාගත්තම හරි. දැන් කලින් අපි හැදුවේ පච කියන එකට මේ කොටස එකතු කරගෙන ගියේ. දැන් කරන්නේ ඉස්සෙල්ලම කර්මකාරක අංගය හදා ගන්න ඕන. කොහොමද කර්මකාරක අංගය ඉස්සෙල්ලා හදා ගන්න? දැන් තියෙන්නේ පච් කියලා ධාතුව. අපිට හදා ගන්න ඕන පිසයි කියන අර්ථය නෙවෙයි පිතිනු ලබයි කියන අර්ථය. ඒ නිසා කර්මකාරක ය ප්‍රත්‍ය එකතු කරගත්තා. ඊට පස්සේ අපි දැන් කියපු සූත්‍රයෙන් ච් ය හට අල්ඡයන්න ආදේශ කරගත්තා. ඊට පස්සේ දැන් ආපෞති ඒක දිත්ත කළා. එතකොට ච් කියලා ලිපිනවා. පැහැදිලිනේ. එතකොට මෙතන අංගය හැදෙන්නේ පච්ච කියලා. පච්ච පැහැදිලිද? එතකොට දැන් කලින් එකේ තිබුණේ පච කියලානේ. අපි ඒක හල් කරලා පච් කියලා තමයි එකතු කර අග කොටස එකතු කරගෙන ගියේ පච් කියලා. ඊට පස්සේ පච් කියන එකට අපි ආඛ්‍යාත ප්‍රත්‍ය විකරණ ප්‍රත්‍ය එකතු කරගෙන ගියේ කර්තෘකාර කියන. ඒතර කර්මකාරකයේදී ඒක වෙනස් වෙනවා මෙන්න මෙහෙම. එක ඡයන්නක් වැඩි වුණා. පැහැදිලි නේද? ඒක මේක කර්මකාරකයේදී පද හැදෙන්නේ. ඒකෙන් අඳුරගන්න ඕන කර්මකාරක පදයක් කියලා. දැන් මේකෙන් හැදුනොත් පච්චති කියලා හැදෙන්නේ. මේකෙන් හැදුනොත් පච්චති. ඒතර මේකෙන් හැදෙන්න පුළුවන් පච්චති කියලාත් හැදෙන්න පුළුවන් පච්චතේ කියලාත් හැදෙන්න පුළුවන්. මේකෙන් හැදෙන්න පුළුවන් පච්චති කියලා හැදෙන්න පුළුවන් පච්චතේ කියලා හැදෙන්න. ඒ වෙනස මතක තියාගත්තම හරි. ඊට තව පොඩි කාරණාවක් මතක තියාගන්න ඕන. මේකෙත් විකරණ ප්‍රත්‍යය යෙදෙනවා. විකරණ ප්‍රත්‍යය යෙදෙනවා.
වර්තමාන
පංචමයේ ඉන්නේ නැහැ. යෙදෙනවා. වර්තමාන එකමයි තාම යන්නේ. වර්තමාන කර්මකාරකේ මේ යන්නේ. තාම වර්තමාන කාලෙමයි තාම ඉන්නේ. වර්තමාන කාලෙම කර්මකාරකී දැන්
ඉන්නේ.
අද දවස් කෙනෙක් පච්ච කියලා මයන්න තියෙනවා. ඔය කියන්නේ ඔව් අපි ඉස්සරහට මේ ටික බලාගෙන යමු. දැන් ඒ වහන් දෙන්න එපා. තවම පරිහතු නැති නිසා අපි මෙතෙන් ඇවිල්ලා ඒ ටික සූත්‍රයේ හදාගෙන යද්දී ඒ ටික කතා කරගෙන යමු. හරි. එතකොට දැන් මුලින්නම් අපි ඒ ටික පද ටික දැන් හදාගෙන යන්නයි යන්නේ. දැන් මේ විදිහට පච්ච කියලා ගන්නවා. අරගෙන දැන් පේනවා ඇති ඒ පදේ හදාගත්ත පච කියලා. ඒක දැන් කලින් පිටුවේ ඒ ය ප්‍රත්‍ය ආපු හැටි. ඊට පස්සේ ඒ චකාරය දිත්ත වුණා. එකනම් හරි. එතකොට මේකේ ද්විතය වෙන්නේ පර ද්වේභාවෝඨානී සූත්‍රයෙන්. එතකොට ඒ පච් ය කියන දෙකට චකාරයාවේ පස්ස ච වර්ග යකාර වකාරත්තන් කියපු සූත්‍රය. පැහැදිලිනේ? ඒක කලින් පිටුවේ තියෙන. මතක ඇති ඒක අපි බහු කරලා නේද? ඒක බහු මෙයා කරන්නේ ඉතින් වෙලා යනවා. මේ තියෙන යටම පේනවා. මේ තියෙන්නේ මේ ච ය එකට ච ගත්තා. චකාරය. ඒ චකාරය ගත්තේ මෙන්න මේ පස්ස ච වර්ග යකාර වකාර සූත්‍රයෙන්. ඊට පස්සේ මේ පරද්වේභාව උඨානී සූත්‍රයෙන් තමයි මේක දිත්ත වෙන්නේ. හැදිරින් මේ චකාරය දිත්ත වෙනවා. එතකොට ච පච්ච කියලා දැන් හිටිනවා. පච්ච. ඊට පස්සේ තමයි අපි දැන් එහා පැත්තේ කොටසට යන්න. දැන් ඔන්න දිත්තය වෙලා මෙතන පච්ච කියලා දැන් හිටලා තියෙනවා. ඊට පස්සේ නාමං විපවිජ්ජමානේ පී තුල්‍යාධිකරණේ පඨමෝ කියන එකෙන් ප්‍රථම පුරුෂ ප්‍රත්‍ය දෙක ගන්නවා. දැන් අපි ගන්නේ තේ අන්තේ කියන ප්‍රත්‍ය දෙක. ඇයි? අපි කීවා බහුලව යෙදෙන්නේ මෙන්න මේ අත්නෝ පදයි කියලා. කර්මකාරකයක් තිබ්බේ. ඒ නිසා ගන්නේ කර්මකාරක පද හදන නිසා දැන් තේ අන්තේ ප්‍රත්‍ය දෙක. ඊට පස්සේ ඒක වචනයේ යෙදෙන නිසා තේ ප්‍රත්‍ය ගත්තා. ඒකම ඉවත් අපි ඒක වචනම් කියලා තේ ප්‍රත්‍ය ගත්තා. ඒකෙන් ඒක එකතු කරලා පදයක් හදෙනවා. පච්චති. තේරුම පිසිනු ලැබේ. පිසිනු ලැබේ. එහෙම නැත්නම් පිසේ. ඒකයි මේ තියෙන්නේ මෙතන මේ සෝපදේ නැතත් කමන්නේ. සෝපදේ කැටලෙන්න පුළුවන් සමහර දැනක. මේ සෝපදෙන් කියවෙන්නේ ඕදනෝපදේ විශේෂණ කරලා කියන්නේ. ඒ බත් එම කියන එකයි. පැහැදිලිනේ? ඕදනෝපදේ එහෙම නැත්නම් ඕදනෝපදේ අයින් කරගන්න ඕනේ. එතකොට හෙතෙම පිසෙ. හෙතෙම පිසිනු ලැබේ. අපි මේ ටික ගත්තේ මෙතන කර්තෘ පදේ අනුක්ත කර්තෘ විදියට පුරුෂ තුනෙන් කෝක වුණා දාන්න පුළුවන් කියන එක පෙන්වන්නයි. තේනවා. ඔහු විසින් හෝ. එතකොට මේක වෙනම වාක්‍යයක්. තේන සෝ ඕදනෝ පච්චති. මයා ඕදනෝ පච්චති. මයා ඕදනෝ පච්චති. ඔය විදියට වාක්‍ය ගොඩක් වෙන වෙනම හදා ගන්න පුළුවන් කියන එක පෙන්වන්නයි ඔය අරන් තියෙන්නේ. පැහැදිලිද? මොකද අනුක්ත කර්තෘ වෙනස් උනායි කියලා ක්‍රියාපදයක බලපෑමක් නැහැ. ඒ නිසා මේ පුරුෂ තුනේම අනුක්ත කර්තෘ පද මෙතෙන්ට තියෙනවා. ඒ කෝකාවත් මේ කර්ම පදෙත් එක්කනේ ක්‍රියාපදේ සම්බන්ධ තියෙන. ඒ නිසා මේ වගේ වෙනසක් උනායි කියලා මේ වාක්‍යයේ වෙනසක් ඉන්නේ නැහැ. පැහැදිලි එහෙමනම් සෝ ඕදනෝ පච්චති. බත පිසේ. ඒ බත පිසේ. එහෙම නැත්නම් අපි සෝ පච්චතේ කියලා විතරක් ගත්තත් පැහැදිලි. හෙතේම පිසේ. අපි හිතමුකෝ කවුරු හරි මිනිස්සේ තව මිනිස්සෙක සම්බනවා දාලා. නේ? අපි වැත්තකින් නම් කියනවා තේන. අපි හිතමු තිස්ස කියලා මිනිස්සෙක් දත්ත කියලා මිනිස්සෙක දාලා සම්බනවා. තේන තිස්සේම දත්තෝ පච්චතේ. ඒ තිස්ස විසින් දත්ත තෙමේ පිසිනු ලැබේ. පැහැදිලිද? එහෙමයි කියන්නේ. ඒකට පිච්චෙන්නේ අර තැම්බෙන්නේ දත්ත. ඒ නිසා ප්‍රථමාවෙන් තිබ්බා දත්තෝ. දත්ත තෙමේ පිසිනු ලැබේ. පිසේ තැම්බේ. හරි. එතකොට ඒ විදිහටම මෙතන ඉතිරි කොටස පොඩි අඩුවක් තියෙනවා. ඒ ටික යට තියෙනවානේ. හරි. අපි ඒතර දැන් මේ මුලින් පද හදාගෙන යන්නේ අත්තනෝ පද වලින් විතරයි. අත්තනෝ පද ඇවිල්ලා මේ වාක්‍ය ක්‍රියාපදයක දෙන හැටි. ඒක වචනේ තේ ප්‍රත්‍යාව, බහුවචනේ අන්තේ ප්‍රත්‍යාව. එතකොට පච්ඡන්තේ අර විදිහටම මෙතන උක්ත පදේ විතරක් වෙනස් වෙනවා. තේ ඕදනා. ඒ බත්. එහෙම නැත්නම් ඕදනා පදේ අයින් කරලා අපි තේ කියලා ගන්නවා. ඕහු. අපි දමු තිස්ස දත්තවයි තව කව හරි දෙන්නෙක්ව මල් වලත් හම්බනවා. නේද? අපි මත්ත කියලා ගන්නකෝ. නේද? ඒක කොහොමද අපි කියන්නේ? තිස්සේන දත්තෝච මත්තෝච පච්ඡන්තේ. ඒතොර දත්තෝච මත්තෝච කියන පද දෙක අපිට එකතු කරලා කියන්න පුළුවන් තේ කියලා. ඔව්හු. තිස්සේන තේ පච්ඡන්තේ. තිස්ස විසින් ඔව්හු පිසිනු ලැබෙත්. පැහැදිලි? ඒතොර පච්ඡන්තේ. පච්ඡන්තේ එහෙම නෙවෙයි. මේ චකාරයේ දිත්ත වෙලා කර්මකාරක නිකා. අර මතක තියාගන්න තියෙන සිංහලයේදී අර ලැබේ කියන ප්‍රත්‍ය සිංහලයේදී එකතු වෙනවා. එතකොට ඕක මධ්‍යම පුරුෂයට එද්දි කොහොමද වෙන්නේ? මොන මේ B කියලා පටන් අරන් තියෙන්නේ ඒ කොටස. අර තුම්හි මජ්ජිම. පැහැදිලියද? නේ? පච්ච එතකොට පච්ච කියලා අරගෙන මධ්‍යම පුරුෂයේදී එකතු වෙන්නේ සේ ඌ හේ කියන ප්‍රත්‍ය දෙක. ඒ නිසා ඒක වචනේ පච්චසේ. ඒක කොහොමද එන්නේ? මේ ඕදනෝ කැල අපි අයින් කරලා අර්ථ බලමු. තේන තයාමයාවා ත්වං පච්චසේ. නුඹ පිසිනු ලැබෙහි. ඔන්න දැන් මේ වගේ පිච්චෙන කෙනෙක් ළඟට අපි ගිහිල්ලා කියනවා. අපි තිස්ස දැන් සම්බන්නේ දත්ත ළඟට අපි ගිහින් කියනවා තිස්සේන ත්වං පච්චසේ. තිස්ස විසින් නුඹ පිසිනු ලැබෙහි. හැලින් තිස්ස විසින් නුඹ පිසිනු ලැබෙහි. හැලින් එක කතාව නේද? ඊට පස්සේ ඒකම බහුවචනේ දැන් දෙන්නවම දාලා සම්මන වෙලාව නේද? දත්තවයි මත්තවයි. එතකොට අපි ගිහින් කියන්න ඕන දැන් දෙන්නෙක් ඉන්නවා නම් අපි කියන්නේ ත්වං කියලා නෙවෙයි තුන් හේනේ. එතකොට ඒ වෙද්දී මෙන්න පච්ච කියන පදයට අග බහුවචන ප්‍රත්‍ය එකතු වෙනවා පච්චෞහෙ. ඒ නිසා අපි කියන්නේ කොහොමද? තිස්සේන තුම් හේ පච්චෞහෙ. තිස්ස විසින් තෙපි පිසිනු ලැබෙහු. පැහැදිලි නේ? මේ දෙන්නට ගිහින් කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ වෙන්නේ අමුතුම කතාවක්. දැන් කවුරු හරි අපිව තමන්ව තම්බනවා නේද? දැන් තමන්වම තමාරු හොඳටම තැම්බිලා ඉන්නේ දැනටත් නේද? ආයෙත් තම්බන්න බැ නේද? හිතාගෙන ඉන්නේ නම් එහෙම තමයි. හරි. එතකොට ඔන්න කොහොමද දැන් මම හම්බනු ලැබෙමි. මම පිසනු ලැබෙමි කියලා කියන්න ඕන. එතකොට මම පිච්චීමට ලක් වෙමි. තැම්බෙමි කියන එකයි දැන් කියන්නේ. එතකොට ගන්න ඕන උත්තම පුරුෂ ත්‍ත්වය. එයි දැන් කියන්නේ මම ගැන. උත්තර වෙන්නේ මම. කොහමද දැන් ඔන්න කවුරු හරි එනවා ළඟට තමන්ගේ යාළුවෙක්. දැන් තමන්ව ඔන්න තිස්ස දාලා අර හැලියක දාලා හම්බනවා. එතකොට ඔන්න ළඟට එනවා තමන්ගේ යාළුවෙක්. එතකොට යාළුවාට කියනවා තිත්තේන අහං පච්චේ. තිත්තේන අහං පච්චේ. තිස්ස විසින් මම පිසනු ලැබෙමි. එහෙම නැත්නම් පිසෙමි කියලා කියනවා. පිසනු ලැබෙමි. පච්චේ. ඒකෙම බහුවචනේ ඔන්න අපි දෙන්නෙක්ව දාලා සම්බන්නේ තිත්ත. නේද? ඒ විලාවේ අපි කියනවා තිස්සේන මයං පච්චාම් හේ. තිස්ස විසින් අපි පිසිනු ලබමු. පැහැදිලිනේ කතාව? ඔය යෙදෙන අවස්ථාව. ඒකට ඔන්න ඔය විදිහේ උදාහරණයක් මතක තියාගත්තම ඉතින් මේකේ පැටලෙන්නේ නැහැ. හොඳට අර්ථ මතක හිටිනවා. ඒතර මේ තිස්සේන කියන එක වෙනුවෙන් ක්‍රම අපිට දාගන්න පුළුවන් මේ කැමති එක. ඉතින් මා විසින් මම කිසෙමි කියලත් එන්න පුළුවන්. කොහමද? තමන්ම තෙල් එක්ක බැලලා හරි මොකක් හරි නේද? තමන්ම ඔන්න ගිනි තියාගෙන හරි නේද? මයා අහං පච්චේ. මා විසින් මම කිසෙමි. මේ අවස්ථානුව මේ විදිහට ගැටලුවක් තියෙන මං කරේ.
අහන්නේ
දැන් මේ ආයන්නයි දැන් දෙක මේකට කරලා
තියෙන එක අහන්නේ. ඒක
හරිනේ මේක. ඔව් මේකේ පූර්වස්වරය වෙන්
කරලා
ඔව් ඔව් මේකේ දිහදයි කියන කතාව අපි තව ටිකක් මේක බලලාම කියන විස්තරේ. මේකෙදී කියන්නේ නම් පදාන්තයේ තියෙන අයන්න ආකාරයක් වුණා. හේතුව තමයි මේ මකාර ප්‍රත්‍යයක් තියෙන නිසා. පිටිපස්සේ අකාරෝ දීගත් සූත්‍රයෙන් පැහැදිලි නේද? ඒ නිසා පච්චම් හේ වෙන්නේ නැහැ. පච්චාම් හේ කියලායි පදේ හැදෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඔන්න පද හයක් අපි හදාගත්තා. ඔය හයම අපි එතකොට දැන් ඔය කතා කළේ අත්තනෝ පදත් එක්ක පරස්ස පද වලටත් ඔය හයම යෙදিলা පද හැදෙනවා. පරස්ස පද වලට හැදෙන්නේ මේ තියෙන්නේ. එතකොට ය චකාරයක් වුණා, මේක දිත්ත වුණා, පච්ච කියලා හිටියා. ඊට පස්සේ දැන් මේ තේ ප්‍රත්‍යයනේ එන්න ඕන, අත්නෝපද. ඒ තේ ප්‍රත්‍ය තියන්නක් වෙනවා. තේ වෙනුවට තියන්න ගන්නවා. අන්තේ වෙනුවට අන්ති. තේ වෙනුවට ති. හේ වෙනුවට ත. ඒ වෙනුවට නි. හේ වෙනුවට ම. කියන්නේ මේ මේ මෙතන අදාළ අත්නෝපදේ වෙනුවට පරස්ස පදේ ගන්න. තේ වෙනුවට ති. අන්තේ වෙනුවට අන්ති. මේ විදිහට ගන්න. පැහැදිලිනේ. එතකොට අර පද ටිකම ආපහු හැදෙනවා. ඒක ලේසි. අර අර්ථයේම අර පච්චතේ වෙනුවට පච්චති කියලා පදයක් හැදෙනවා. ඊට අමතරව පච්චරේ කියලා පදයකුත් මෙතන හැදෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. ඔය කතාව මෙතන බාලාවතාරය කියලා නැහැ. ඒ නිසා ඒක හදන්න ඕනෙත් නැහැ. මේක විතරක් මතක තියාගත්තම පච්චතේ වෙනකොට පච්චති කියලා පදයක් එනවා. ඒතර මේක කර්මකාරකයි කියන එක මතක හොයාගන්න පුළුවන් ක්‍රමය මෙන්න මෙතනින් නේ. ඒක මතක තියාගත්තම හරි. පච්ච කියලා කියන්නේ පච නෙවෙයි. පච්චති නෙවෙයි පච්චති. ඒතර තේන පයාමයාවා සෝ පච්චති. බහුවචනේ පච්ඡන්ති. පච්චති. පච්ඡත. පච්ඡාමි අර විදිහටම පච්චාම. හරි. එතන දිදී. වැඩි විස්තර අපි පස්සේ. ඒ දැන් මේ ටික බලාගත්තාම මේ ටික පැහැදිලි. මෙතන මේ කියලා තියෙන්නේ කර්මකාරක භවකාරක වලදී විශේෂයෙන් සිද්ධ වෙන වෙනස මේ. පච්ය කියන තැන පච්ච වෙන හැටි මේ. තොරොන්න කර්මකාරක පද ටික හැදිලා අවසන් වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ භවකාරකය. අපි ඒකත් සිග්මන්ට් බලාගෙන යමු. කියාගෙන යමු. භාවයේ භාවකාරකයෙහි නිදසුන් මෙසේය. භූසත්තායං භූධාතුව වීම් අර්ථයෙහි වේ. ඉදමෙහි භාවෝ භාවයනම් කාරක අමිත්තෝ කාරකයන් හා මිශ්‍රණ වූ සුද්ධෝ ධාත්වත්තෝ. ශුද්ධ ධාතු අර්ථයයි. තස්ස ඒකක්කා. එය එකක් බැවින්. ඒ කියන්නේ ඒ භාවය එකක් බැවින් කියමු. ඒක වචන මේව. ඒක වචනමය. තංච පඨම පුරිසේ ඒව හෝති. එයද ප්‍රථම පුරුෂයෙහිම වෙයි. තේන තයා මයාවා භූයතේ. ඔහු විතින් හෝ නුඹ විතින් හෝ මා විතින් හෝ භූජතේ වීමයි. තස්ස තව මමවා. ඔහුගේ නුඹගේ මගේ හෝ සම්පති දැන් භවනං ඉති අත්තෝ. වීමය යන අර්ථයි. එතකොට මෙතන භාවය කියන්නේ මොකද්ද? මෙමෙල ජීවය භවකාරකය කියලා කියන්නේ දැන් මේක යෙදෙන්නෙම වීම් අර්ථයක්. ඒක හුදු ක්‍රියා අර්ථය. ඒකට අපි පිසිනවා කියලා පිසීම පිසයි කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒකේ භාව අර්ථය තමයි පිසීම, ඔහුගේ පිසීම. දැන් මේක ඇත්තරම මේ භාවය බහුලව යෙදෙන්නේ අකර්මක ධාතුත් එක්ක. සකර්මක නොවන ධාතුත් එක්ක තමයි බහුලව යෙදෙන්නේ අකර්මක ධාතුත් එක්ක. සකර්මක ධාතුවට වුණත් ඒ කර්ම පදය ගැන, කර්තෘ පදය ගැන විශේෂයක් නොකියා කියන අවස්ථාවවලදී ඇතැම් විට යෙදෙන්න පුළුවන්. ඔව්, මේකදී කර්මකාරකයේදී කර්මකාරක පද ගැනත්, කර්මකාරකයේ යෙදෙන ධාතු වලදී ඇතැම් විට යෙදෙන්න පුළුවන්. අපි ඒකෙන් ඉස්සරහට කතා කරනවා. එතනදී ඒතනක කර්තෘ පදේ කියවෙනා ඇත්තටම කර්ම පදේ තමයි කියවෙන්නේ නැත්තේ. කර්ම පදය නොකියා කර්තෘ පදේ විතරක් කියලා අපි කියනවා. ඔහුගේ පිසීම, ඔහුගේ දිවීම, අන්න ඒ වගේ තැන්වල ඔහුගේ පිසීම, ඔහුගේ දිවීම, ඒ වගේ අර්ථවල මෙන්න මේ භාව ක්‍රියාපදේ හැදෙනවා. හැදෙන්නේ වීම කියන එකයි අර්ථය. එතකොට මේකෙදී වැඩි විස්තරයක් කියන්නේ නැහැ. ඊට පස්සේ මේකේ පද හදලා පෙන්වන්නත් ඉතින් එක පදයයි නේ තියෙන්නේ. ඒක අන භවකාරකේ පච ධාතු වෙනුත් ඕනනම් හදා ගන්න පුළුවන්. නමුත් ඔක අපි උදාහරණයක් කිව්වේ බෝ ධාතු වෙන. අර විදියට හොඳයි. බෝධාත්මයේ උදාහරණය මේ විදිහට. බෝසත්ථයන් ධාතුට අදාළව මේ විදිහට හදාගත්තම තේන භූයති. තේන භූයතේ කියලා තමයි බහුලව යෙදෙන්නේ. තේන භූයතේ. ඒකේ තේරුම තස්ස භූයතේ, ඔහුගේ වීම කියන එකයි අර්ථය. ඒකට පද හැදෙද්දී කලින් විදිහටම බෝධාතුව ය විකරණ ප්‍රත්‍ය වි ය ප්‍රත්‍ය කර්ම භව කාරක දෙකේ එතකොට තේ ප්‍රත්‍ය අපි උඩ ඒ ටික හදන හැටි කෙටියෙන් බලාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි පච ධාතු වරගෙන අපි හදලා තියෙන්නේ තේ අන්තයේ සේමේ විදියට ඇවිල්ලා ඊට පස්සේ ය ප්‍රත්‍ය ගන්නවා අපි. භව කම්මේසු යෝ පච්ය ච කාර්යයක් වෙනවා තත්ත යවග්ග සූත්‍රයෙන්. චකාරේ දිත්තයි පරදේ භව උඨානි. ඊට පස්සේ තේ අන්තේ දෙක ගන්නවා නාමම්මික විජ්ජමානේ කියන එකෙන්. මේකේ ඒකම්හි වත්තබ්බේ කියලා ඒක වචනේ විතරයි ගන්නේ. මොකද භාවය කියන්නේ එකක් නිසා. භව කාර්යයේ දීම කියන එක බහුවචනෙන් යොදන්නේ නැහැ. දීම් කියලා කියන්නේ දැන් දී ඔහුගේ දිවීම කියලා, ඔහුගේ පිසීම නම් හොඳයි කියලා කියනවා. අපි කියනවා කෙනෙක් උයන විදිය හොඳයි කියමුකෝ. ඊතනක ඔහුගේ පිසීම කියනවා මිසක ඔහුගේ පිසීම කියලා කියන්නේ නැහැ තාම. ඒක ව්‍යවහාරේ නැහැ කියන එකයි කියන්නේ. ඒ නිසා ඔහුගේ පිසීම. ඒ වගේ ඒක වචනයෙන් විතරයි මේක යෙදෙන්නේ. ඒ නිසා පච්ච තේ කියලා තමයි පදේ හැදෙන්නේ. පච්ච තේ. ඒතර පච්ච තී කියලා තෝරනම් හදා ගන්න පුළුවන්. නමුත් මේකේ පච්ච තේ කියන එක තමයි බහුලව යෙදෙන ව්‍යවහාරය. තත්ත පච්චති, එහෙම නැත්නම් තේන පච්චති, මේ විදිහටයි පද හැදෙන්නේ. තේන පච්චති, තේන පච්චති, ඔහුගේ පිසීම. ඊට ඒක අපි බෝධාතුවට එන විදිය ගැන යටින් මේකේ පද හදලා පෙන්නලා නැහැ. අර කෙටියෙන් ඒක සටහන දාලා තියෙනවා. ඊට පස්සේ ගාථා ටිකක් තියෙනවා, ඒ ටිකත් අපි කියලා ඒ ටික කියලා අපහු තේරුම් කියන්න ගියොත් වෙලා යන නිසා අපි එක දිගට පරිවර්තනය කරගෙන කියාගෙන යනවා ගාථා ටික. අතර කියන්න දෙන්න ඕන
කාටද
කියලා.
ඉන්න අමාරුක මෙහෙම නෙවෙයි නේද?
නෑ කියන්න වෙයි කියලා.
හරි අපි ඒකේ අර්ථ ඉක්මනට කියවගෙන යමු. ආඛ්‍යාතප්පච්චය සබ්බේ භවෙය්‍යුං සාධනත්වයේ විදිහට තියෙනවා. තේරුම් කියවගෙන යමු. සබ්බේ ආඛ්‍යාතප්පච්චය සියලු ආඛ්‍යාත ප්‍රත්‍යයෝ
සාධනත්වයේ
කාරක තුනෙහි
භවෙය්‍යුං
වන්නාහ
ඉද
මෙහි
මෙහි
කත්තා කම්මංච භාවෝච කර්තෘද කර්මයද භාවයද සාධනානි උච්චරේ සාධන යැයි එහෙම නැත්නම් කාරක යැයි කියනු ලැබෙත් උච්චරේ කියනු ලැබෙත්. ඊළඟට එතකොට මේ ටිකේ කෙටියෙන් තේරුම සියලු ආඛ්‍යාත සත්‍ය මේ විදිහට කාරක තුනට දාන්න පුළුවන්. එතකොට මේ කාරකයි කියලා කිව්වේ මොනවටද? කාරක කියලා කිව්වේ කාරක තුන කියලා. පත්‍රු කාරක, කර්ම කාරක, භාව කාරක. එතකොට පචති කියන ක්‍රියාපදේ, පිතයි කියන ක්‍රියාපදේ කොහොමද කාරක තුනට දාලා කියන්නේ? තේරුම් වෙන් කරලා කියමු බලන්න කවුද? සුබද්‍රානන්දස් කාරක තුනේ උදාහරණ පාළියෙන් පිතයි කියනවා. පත්‍රු කාරකේ පචති. නෑ නෑ එකක් කිව්වම ඇති. ඔව් කර්ම කාරකේ පච්චති. භව කාරකේ ඒ පච්චතිම පච්චති. අර විදිහටමයි අර දැන් හැදුවේ අපි අන්තිමට පච්චති. එතකොට ඒක භවකාරකය. එතකොට ඒකේ අර්ථය පිසීම. හරි. ඔය විදිහට සියලු ධාතු ගන්න පුළුවන් කියන එකයි දැන් කිව්වේ. එතකොට කාරක තුන කියලා කිව්වේ කර්තෘ කර්ම භව කියන කාරක තුන. හරි. ඊළඟ ධාතාවත් අපි කියමු. සකම්ම කම්මා ධාතුම්හා කියන ධාතාවේ තේරුම
ඒ
ආඛ්‍යාත ප්‍රත්‍යයෝ සකම්ම කම්හා ධාතුම්හා සකර්මක ධාතුන් කෙරෙන් පරව කත්තු කම්මේසු
සොන්ති
පත්‍රෝකාරක කර්මකාරක දෙකෙහි වෙත් භාවේන භාවකාරකයෙහි නොවේ කම්ම රහිතම් හා අකර්ණක ධාතුන් කෙරෙන් කත්තු භාවේසු කර්තෘකාරක භාවකාරක දෙකිවෙ අපරේන අන්‍ය වූ කර්මකාරකෙහි නොවේ. ඊළඟ ගාථාව කම්මා වචනිච්ඡායං කියන ගාථාවේ තේරුම කම්ම අවචන ඉච්ඡායං කර්මය නොකියනු කැමති කල්හි සකර්මක ධාතුන් කෙරෙන් භාවේ අපි භාවකාරකෙහිද න විරුද්ධති යෙදීම විරුද්ධ නොවේ. කියන්නේ යෙදෙන්න පුළුවන්. හැදිරින් සං යත ඊට උදාහරණ මෙසේ ගේහේ දේවදත්තේන පච්චතේ.
දේවදත්තේන
දේවදත්තේන දේවදතුන් විසින් ගේහේ ගෙහි පච්චතේ පිසීමයි. එතකොට ඒ ටිකේ කියපු තේරුම මොකද්ද? සාමාන්‍ය රටාව තමයි සකර්මක ධාතුන් එක්ක යොදන්න පුළුවන්නේ කර්තෘකාරකයයි කර්මකාරකයයි. සකර්මකයි කර්මයක් තියෙනවා. පැහැදිලිනේ? දැන් කර්මකාරකයට යන්න පුළුවන්නේ කර්මයක් තිබුණොත් නේ. එතකොට සකර්මක ධාතුන්ගෙන් කර්තෘකාරක කර්මකාරක දෙකේ යෙදෙන්න පුළුවන්. හැබැයි භාවකාරකෙත් යෙදෙන්න බැරි නැහැ. කර්මය නොයෙදෙන තැනක භාවකාරකෙත් යොදන්න පුළුවන් සකර්මක ධාතු. පැහැදිලිනේ? හැබැයි අකර්මක ධාතු යොදන්න පුළුවන්නේ නම් කර්තෘකාරකයේ භාවකාරකයේ විතරයි. එයි දැන් කර්මයක් නැත්නම් කොහොමද මේ කර්මකාරකයට හරවන්නේ? කර්මය උත්තර කරන්න පාය කර්මකාරකයේ. එහෙම අකර්මක ධාතුන් එක්ක යෙදෙන්නේ නම් කාරක දෙක විතරයි. ඊට ඊළඟට උදාහරණයක් කිව්වේ කර්මය නොකියා අකර්මක ධාතුවක යෙදෙන වාක්‍යයක කර්මය නොකියා කර්තෘපදේ ක්‍රියාවයි විතරක් යොදලා අපිට භාවයේ යොදන්න පුළුවන් භාවකාරකය. කර්මය ගැන නොසලකා හැරලා. ඒකට උදාහරණයක් තමයි කිව්වේ ජේහේ දේවදත්තේන පච්චති. එතකොට ඒකේ පිටින්නේ මොනවද කියන කතාව කියලා නැහැ. කර්මපදී නැහැ. දේවදතුන් කියන්නේ කර්තෘ, පච්චතේ කියන්නේ ක්‍රියාව. බත් හරි මොන හරි වෙන්න පුළුවන්. ඒක මෙතන අදාළ කරලා නැහැ. වාක්‍යයක් අරන් නැති නිසා මේක සකර්මක ධාතුවක් වුණත් ඒකයි කලින් කිව්වේ සකර්මක ධාතුවක් වුණත් කර්මය නොසලකා හැරපු අවස්ථාවක භාවකාරකයේ යෙදෙන්නත් විරුද්ධ වෙන්නේ නැහැ. භාවකාරකෙත් යොදන්න පුළුවන්. එතකොට මේකේ අර්ථය දේවදතුන් විසින් නිවතෙහි පිටීමයි. පිටීම කියන කොටේක භාවයක් විතරයි. සුද්ධ ක්‍රියා අර්ථය.
එන්නේ
කර්මය යෙදුනොත් එතකොට ඒක භාවකාරකෙන් යෙදෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ ගාථාවෙන් කියන සම්තම්පි වත්තුන් ඉච්ඡා කියන අපි ඉතල කියාගෙන යමු. සම්තම් අපි විද්‍යමාන වස්තුවද වත්තුන් කියන්ට ප අපි කිසි තැනක ඉච්ඡාන කැමැත්තක් නැත. අසන්තං අපි නැති වස්තුවද වත්තුන් කියන්ට සාභවේ ඒ කැමැත්ත වන්නේය. තං යථා ඊට නිදසුන් මෙසේය. අනුදරා කඤ්ඤා කඤ්ඤා කන්‍යාව අනුදරා බඩ නැතිය. එතකොට ඔන්න අපි විස්තරේ ඊළඟට කියන්නම්. සමුද්දෝ කුණ්ණිකා මුහුද කෙන්දියකි. එතකොට ඔය දැන් ව්‍යවහාරයේ ඒ කාලේ යෙදිලා තිබුණු මොනවා හෝ පාඩ දෙකක් මේ උදාහරණ විදිහට කියලා තියෙන්නේ. සමහර අවස්ථාවකදී මේ ව්‍යවහාරයේදී තියෙන දේ නැහැ කියලා කියනවා. නැති දේ ඇති බවටත් ප්‍රකාශ කරනවා. උදාහරණයක් තියෙන දේ නැහැ කියපු එකකට අනුදරා කන්‍යා. කන්‍යාව බඩ නැති කෙනෙක්. කියන්නේ මේ තියෙන දේ නැති විදිහට කිව්වා. එතන අනුදරා කියන කීයටවට න උදරා කියන කෙනේ තේරෙනවද? අනුදරා. ඒකෙදි අදහස් කරන්නේ බඩ නැහැ කියන එක නෙවෙයි. ඒ ප්‍රසප්ත ආකාරයෙන් නැහැ කියන අර්ථය. කුඩා කියන අර්ථය. අල්ප කියන අර්ථය. නමුත් ඒ දැනට තියෙන දෙයක් සම්බන්ධ නැහැ කියන අර්ථයෙන් ව්‍යාකරණේ වෙන සාමාන්‍ය ව්‍යවහාරය යොදලා තියෙනවා. ඒ වගේම නැති දෙයක් තියෙන විදිහටත් කියනවා. මොහොද කෙන්ඩියක් කියලා. මොහොද ඇත්තටම කෙන්ඩියක් නෙවෙයි. නැති වුණත් මොහොද නිකන් කෙන්ඩියක් වගේ වතුර අර දරගෙන තියෙන අර්ථයෙන් හරි ඔක යෙදිලා තියෙන්නේ කොයි වගේ තැනකද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ කාර්ය විවහාරයේ මොකට හෝ යොදන්න බැති. ඒක ඒ තැනකදී කියන්නේ ඒ විදිහේ සාමාන්‍ය විවහාරයේ නැති දෙයක් ඇති විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට ඔන්න තවත් ඒ වගේ භාෂාවෙදී යෙදෙන අවස්ථා කීපයක් ගැන ප්‍රයෝග කීපයක් ගැන විස්තර කරනවා. උපසග්ග වතා කෝටි කියන ගාථාවෙන් උපසග්ග වතා උපසර්ගයන්ගේ වශයෙන් අකම්මකෝ අපි අකර්මක ඌද කෝටි කිසි ධාතුවක් සකම්මකෝ සකර්මක වන්නේය යතහ ඊට උදාහරණ මෙසේ අභිභූයතේ රාගෝ තාපසේන මහිද්දිනා මහිද්දිනා තාපසේන මහත් ඉර්ධි ඇති තාපසතුමා විසින් රාගෝ රාගයතෙම අභිභූයතේ මඩිනු ලැබේ. මෙන්න මෙතනදී මේ කියන විශේෂ කතාවක්. දැන් භූ ධාතුව සකර්මකද අකර්මකද? භූ සත්තාය වීම අර්ථයි අකර්මකයි. තේරුණාද? සෝ භවති හේතෙන වේ. ඒක කර්මයක් නෑ. සෝ බුද්ධෝ භවති කිව්වොත් හේතෙන බුදු වෙයි. භවිෂ්‍යති කියලා ගත්තොත් ඒකේ කර්මයක් නෑ. අපි බුද්ධෝ කියලා ඒ පදෙත් තිබ්බේ ප්‍රථමයෙන්. අපි ඒකට නමක් දුන්නා මොකද්ද? ආඛ්‍යාත පූර්ණයක් කියලා. එතකොට මේ භූ ආදී ධාතුත් එක්ක ආඛ්‍යාත පූර්ණයක් යෙදෙනවා එකද කර්මයක් යෙදෙන්නේ. ඕක ද්විතියාවේ නෙවෙයි ප්‍රථමාවේ තියෙන්නේ. පැහැදිලි නේ? ඒකේ එතකොට ආඛ්‍යාත පූර්ණ පදයක්. පිටක මොකක් නෙවෙයි වල ජීවයත්ම? ඒ විනාඩි කීපයකට කලින් කියපු එකක්. ඒක කර්ම පදේ නෙවෙයි.
ධර්ම පදේ නෙවෙයි.
එතකොට මේ සෝ බුද්ධෝ භවිෂ්‍යති කිව්වොත් ඒ බුද්ධෝ සෝ කියන්නේ උක්ත පදේ, බුද්ධෝ කියලා කියන්නේ ප්‍රථමාවෙන්ම තියෙන ආඛ්‍යාත පූර්ණ පදේ. ඒක කර්මයක් නෑ. එහෙනම් භූ ධාතුව අකර්මකයි. හැබැයි එහෙනම් මේ භූ ධාතුවට මුලින් අපි උපසර්ගයක් ගන්නවා අභි කියලා. භූ පදයෙන් හැදෙන්නේ භවති කියලා ක්‍රියාපදේ. අභි කියන උපසර්ගය ගත්තම හැදෙන ක්‍රියාපදේ මොකද්ද? ගෞතම වන්දයස්ම අභිභවති. අභිභවති එතකොට ඒකේ තේරුම යටපත් කරනවා, අභිභවනවා, මඩිනවා කියන අර්ථය. මෙන්න ඒ අභි උපසර්ගය ආවම අර අකර්මක ධාතුව සකර්මක වෙනවා. ඒකයි මේ කිව්වේ. ඇතැම් විටක ඒ අකර්මක ධාතු උපසර්ග ආදී නිසා සකර්මක වෙනවා. එතකොට කර්මයක් එන්න පුළුවන්. කොහොමද? තාපසෝ රාගං අභිභවති. තාපසෝ රාගං අභිභවති. තාපසතුමා කිලේසං අභිභවති. ක්ලේශය මඩි. එතකොට ඒක කර්මකාරකයට ගන්න පුළුවන් ඒ වගේ තිබ්බොත්. කොහොමද? තාපසේන රාගෝ අභිභූයතේ. හැදෙන්නේ. එතකොට ඒක කර්මකාරකයට ගන්න පුළුවන් කර්මකාරක පදයක් නෙවෙයි. ඒකයි මේ වාක්‍යයෙන් හැදුවේ. තාපසෝ රාගං අභිභවති කියන්නේ ඒකේ කර්තෘකාරක වාක්‍ය. කර්මකාරකිතෙද්දි තාපසේන රාගෝ අභිභූයතේ. පැහැදිලිද? භූ ධාතුව කර්මකාරක ය ප්‍රත්‍ය ආඛ්‍යාත ති ප්‍රත්‍ය. අභිභූයති හරිවා අභිභූයතේ දෙකම හරි. ඒකම හෝ ගැටුවක් තියේද කියපු ටිකේ? මේ ගාථාවෙන් එනකොටත් හොඳට මේ පොඩි තියාගන්න විශේෂ ව්‍යාකරණ රීති එහෙම ඒ තැන්වල කියනවා. ඒ නිසා ඒවා හයිලයිට් කරලා තියාගන්න හොඳයි. මේ වගේ තැන්. හරි. ඊළඟ ගාථාව කියමු. කත්තු වාචිනී ධාතුන්හි කියන අපි ඒක යස්මින් ධාතුන් කත්වා කියන ඒ කොටස ඉන්නේ. අපි ඒක පදගල කරාම කියමු. යස්මින් ධාතුන් හි
යස්මින් ධාතුන් හි
යම් ධාතුවක්
යම් ධාතුවක්
කත්තු වාචිනි
කත්තු වාචිනි
කත්තු වාචක කල්හි
කත්තු වාචක කල්හි
කම්මං ගරිස්සති
කම්මං ගරිස්සති
කර්මය සොයනු ලැබේද
කර්මය සොයනු ලැබේද
තෝ ඒ ධාතුතෙම
ඒ ධාතුතෙම
සකම්මකෝ ඉති
සකම්මකෝ ඉති
සකර්මකයයි
සකර්මකයයි
නෙයෝ
නෙයෝ
දතයුත්තේය
දතයුත්තේය
සබ්බිරුද්ධෝ
සබ්බිරුද්ධෝ
ඊට විරුද්ධ වූයේ
ඊට විරුද්ධ වූයේ
මේ කියන්නේ කර්මයක් අපේක්ෂා නොකරන ධාතුව කියන එකයි. කර්මයක් අපේක්ෂා නොකරන්නේද කියන එකයි. අකම්මකෝ
අකම්මකෝ
එය අකර්මක ධාතුවකි. තබ්බිරුද්ධෝ අකම්මකෝ කිව්වේ ඒකයි. ඒකට කර්මයක් අපේක්ෂා නොකරන ධාතුව අකර්මක ධාතුවක්. පැහැදිලිද? ඊට ඊළඟ පිටිකක් තියාගෙන යමු. තථාහි
තථාහි
ඒ ඒතේමය
ඒ ඒතේමය
සෝ පජති ඉති වුත්තේ
සෝ පජති ඉති වුත්තේ
සෝ පජති යයි කී කල්හි
සෝ පජති යයි කී කල්හි
හේතේම පිසයි යයි කී කල්හි
හේතේම පිසයි යයි කී කල්හි
පාක ක්‍රියාය සම්බන්ධිය මානං
පාක ක්‍රියාය සම්බන්ධිය මානං
පිතින් ක්‍රියාව විතින් සම්බන්ධ කරනු ලබන්නා වූ
පිතින් ක්‍රියාව විතින් සම්බන්ධ කරනු ලබන්නා වූ
කින් සං ඉති
කින් සං ඉති
ඒ කුමක් දැයි
ඒ කුමක් දැයි
ඕදනාదికම් කම්මං ගවිස්සති
ඕදනාదికම් කම්මං ගවිස්සති
ඕදනාදී එහෙම නැත්නම් බත් ආදී කර්මයක් සොයනු ලැබේ
බත් ආදී කර්මයක් සොයනු ලැබේ
සෝ භවති ඉති වොත්තේතු
සෝ භවති ඉති වොත්තේතු
හේතේම වේ යයි කී කල්හි නම්
හේතේම වේ යයි කී කල්හි නම්
භවන ක්‍රියාය සම්බන්ධිය මානං
භවන ක්‍රියාය සම්බන්ධිය මානං
වීම් ක්‍රියාව හා සම්බන්ධ වූ
වීම් ක්‍රියාව හා සම්බන්ධ වූ
ඕ සම්බන්ධිය මානං කියලා කියනකොට වීම් ක්‍රියාව හා සම්බන්ධ කරනු ලබන්නා වූ
වීම් ක්‍රියාව හා සම්බන්ධ කරනු ලබන්නා වූ
කිං තං ඉති
කිං තං ඉති
ඒ කුමක්ද යයි
ඒ කුමක්ද යයි
කිං කිති කම්මං න ගවිස්සති
කිං කිති කම්මං න ගවිස්සති
කිසිඳු කර්මයක් සොයනු නොලැබේ
කිසිඳු කර්මයක් සොයනු නොලැබේ
ඇයි ඒකට හේතුව තියෙනවා. සාදිස සාදිස සද්ද්‍ය සද්ද සත්‍තික්ක භාව අභාව සාදිස සද්ද සත්‍තික්ක භාව අභාව කියලයි පදවෙන්නේ. භාව අභාව කියන්නේ ඒ බඳු ශබ්ද ස්වභාවයක් නැති බැවිනි.
ඒබඳු ශබ්ද ස්වභාවයක් නැති බැවිනි.
සාදිත කියන්නේ ඒබඳු ශබ්ද ශක්ති ස්වභාව කියලා කියන්නේ ශබ්ද ශක්ති ස්වභාවයක් අභාව නැති බැවිනි. තථා අඤ්ඤත්‍ර
තථා අඤ්ඤත්‍ර
සෙසු තැන්හිද මෙසේය
සෙසු තැන්හිද මෙසේය
ඒ මොකක්ද ඒකෙන් කියුවේ? අපි අර කලින් වතාවක් විස්තර කරේ මතක ඇති පිසයි කියලා කිව්වා. ඔහු පිසයි කියලා කිව්වම එතකොට නිකන් අපිට ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මොකක්ද පිසා? තං කිං සෝ කිං පජති කියලා ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඒ නිසා තේරෙනවා මේ පජති කියන ක්‍රියාපදෙත් එක්ක කර්මයක් කියදෙන්න ඕන. එනික අපි ඒකට කියනවා කර්ම සකර්මක ධාතුව සකර්මක ක්‍රියාවක් කියලා. හැබැයි කෙනෙක් කියනවා සෝ භවති ඔහු වෙයි. සෝ බුද්ධෝ භවති කියලා නම කියනවා. එහෙනම් නැත්නම් රුක්කෝ හෝති. ගසක් වෙයි කියලා ප්‍රශ්න කියනවා. එහෙනම් නැත්නම් සූර්යෝ හෝති. ඉර තියෙනවා. ඉර තිබෙන. ඉර පවති. ඒතර එහෙම අහපුවාම එහෙම වාක්‍යයක් කිව්වම කාටවත් අහන්න දෙන්නේ ඉර කුමක් පවති? ඉර කුමක් වෙයිද කියලා අහන්න දෙන්නේ. ඉර කුමක් පවති? එහෙම අහුව එක නිකන් අර කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා තමයි කියන්නේ එහෙම ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ ඇහුවා. ඒ නිසා අපි ඒවට කියනවා අකර්මක ධාතු, කර්මයක් අපේක්ෂා නොකරන ධාතු කියලා. එහෙනම් උත්තරයක් ලැබෙන්නේ නැත්තේ ඉතින් එහෙම ව්‍යවහාරයක් නැති නිසා. ඉතින් මේ විදිහටම ඉදිරියටත් කාරණා දැනගන්න ඕනේ කියලා කියනවා. හරි. ඒකට අද කෙනෙම නම් නැති. එහෙමනම් ඔන්න වර්තමාන කාල ආඛ්‍යාත අවසන් වෙනවා දවසේ. ඊළඟ දවසේ අපි පංචමී විභක්ති, සප්තමී විභක්ති කතා කරනවා. මේ ටික හොඳට බලාගෙන ඉන්න ඕන. අපහු අර කතා කරපු ඒවා ආයෙ කියන්නේ නැහැ. කලින් කියපු ඒවා ආයෙ කියන්නේ නැහැ. විශේෂ දැන් විතරයි කියාගෙන යන්නේ. ඒක බොහොම ඉක්මනින් ඉදින් දිග යනවා. ඒ නිසා අද දවසේ කතා කරපු ටික ඒ මුල් මේ රීති ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. කොටස් වලට බෙදෙන විදිහ ඒවා ආපහු කියන්නේ නැහැ. හරි. එහෙමනම් අද දවසෙත් අපි රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් ලැබීවා. මේක ගැටලු එහෙම තිබුණා ඊළඟ දවසේ ආවම අහන්න නේද? ඊළඟ දවසේ එද්දි ගැටලු ටිකක් අරගෙන ඉන්න. මේකේ අර විකරණ පත්‍ය ගැනීම ගැන මම තව පොඩක් බලනවා කියන්නම්. විකරණ පත්‍ය පරමාර්ථයේ යෙදෙන විදිය. විකරණ පත්‍ය ගැන ඔකේ දෙවිදියකට අදේ හදන්න පුළුවන් කොහොම ගත්තත් අර පදාන්තයේ ලොක් නොකර විකරණ සත්‍ය අරගෙන ගත්තත් හදන්න පුළුවන්. එහෙම නැතුව විකරණ සත්‍ය අරන් පදාන්තයේ ලොක් කරලා ගත්තත් කොහොමත් එකයි. ඒ කියන්නේ මම තව පොඩ්ඩක් තේජ වීඩියෝ අරගෙන බලන්න කියලා.